ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා.
සුදී නියෝජ්‍ය කතානායකතුමනි, කර්මාන්ත අමාත්‍යංශයත් එවගේම වෙළඳ අමාත්‍යංශයත් එහා බැඳුණු අනිකුත් රාජ්‍ය අමාත්‍යංශයත් පිළිබඳ වැයශීර්ෂයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමතිවරයෙක් විදියට රාජ්‍ය අමතිවරයෙක් විදියට ටික කාලයක් වැඩ බලන කැබිනට් අමතිවරයෙක් විදියට කටයුතු කරපු ඒ ශේෂ්‍ය පිළිබඳව මගේ අදහස් ස්වල්පයක් එකතු කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. මම පටන් ගන්න කැමති වෙළඳ අමාත්‍යංශයේ පොඩි මිනිහගේ ව්‍යාපාරය වෙච්ච සමුපකාර ව්‍යාපාරය. සමුපකාර ව්‍යාපාරයත් සනස ව්‍යාපාරයක් තමයි ලංකාවේ අපේ මෑත යුගයේ නෙමෙයි ඈත යුගෙත් පොඩි මිනිහත් එක්ක තදින්ම බැඳුණු ව්‍යාපාරය. ඒ නිසා මට පුළුවන්කම ලැබුණා මම වැඩ බලන කැබිනට් ඇමතිවරයා විදියට ඉන්න වකවානුවේදී ජාතික සමුපකාර ප්‍රතිපත්තිය නීතිගත කරන්න, නැත්නම් එය මේ රටේ ක්‍රියාවට නගන්න. දැන් සමුපකාර පනත 1972 අංක 5 දරන සමුපකාර පනත සංශෝධනය කරන්න දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා සිද්ධ වෙමින් යන ලසන්තල ගියවන්න මැතිතුමා මේ ගැන හොයලා බැලුවොත් එතුමාට හොයාගන්න පුළුවන්. ඒ වගේම මූල්‍ය සේවා සමුපකාර සමිති පනත් කෙටුම්පත. මොකද ශුද්‍ර මූල්‍ය පනත ගේන වෙලාවේදී සමුපකාර ව්‍යාපාරයේ ලොකු ඉල්ලීමක් කරා. දැන් අපිට අපේ අනන්‍යතාවය රැකගන්න වෙනම පනතක් ගේන්න කියලා. මේ වෙනුවෙන් පනත් කෙටුම්පත් දෙකක් හැදීමේ වැඩපිළිවෙල දීර්ඝ කාලයක් තිස්සේ ගියා එමුතුමා. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. ඒ වගේම අද සමුපකාර ව්‍යාපාරයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඒ අයට බැංකු අයිරාවක් ගන්න තියෙන අපහසුව. මේ කවුරුත් දන්නෝ ලංකාවේ සමුපකාර ව්‍යාපාරයෙන් උපන් දරුවෙක් තමයි මහජන බැංකුව. හැබැයි මහජන බැංකුවෙන්වත් සමුපකාර සමිතියකට සමුපකාර සමිතිවල සභාපතිවරුන්ගේ පුද්ගලික පෞරුෂය උඩ යම් කිසි බැංකු අයිරාවක් ගත්තොත් ඇරෙන්න එහෙම ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. එනිසා ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුමයි. ඊළඟට සාමාන්‍ය සතොසක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසක එකක් තියෙනවා, සමහර තැන්වල දෙකක් තියෙනවා, වැඩිමන තුනක් තියෙන තැන් තියෙයි මේ අධිනාගරික ප්‍රදේශවල. දැන් සතොසක් හැම ගමකටම විවෘත කිරීම පිළිබඳව විවිධ මාධ්‍ය පළවෙනවා. මම ඔබතුමාට කියනවා එහෙම කරොත් ඒක ගමේ සමුපකාර කඩේට සමුපකාරයට ඒක හානියක් වෙනවා. ඒ නිසා සතොස තිබෙන සතොසවල් තවත් පළදායිව නැත්නම් මාකටිං ඇසස්මන්ට් කළා ඒ සතුසවල් පවත්වාගෙන යන අතරේ ගමේ සමුපකාර කඩේ වඩා සංවිධිතව ගොඩනගන්න සමුපකාර ව්‍යාපාරයෙන් DS සේනානායක මැතිතුමා, ඒ වගේම විජයානන්ද දහනායක මැතිතුමා, DB විජේතුංග මැතිතුමා, සමුපකාරිකයෙක් විදියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, මේ රටේ රාජ්‍ය නායකයෝ බිහි වෙලා තියෙන සමුපකාර ව්‍යාපාරය හරහා සමුපකාරිකයන්ගේ ප්‍රශ්න පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළා. ඔය රාජසන්තකරන උඳු රාජසන්තකරන කහ මේ වගේ දේවල් සතොසට සහ සමුපකාරයටත් සතොසට ලබා දෙනවට අමතරව සමුපකාරයටත් ප්‍රමිතියක් තියෙනවද කියලා පරීක්ෂා කරලා ලබා දීම අත්‍යවශ්‍යයි කියන එක මම විශේෂයෙන් කියනවා. ඒ වගේම සමුපකාර විගණනය ඔබතුමා සභාපතිවරයා විදියට කටයුතු කරපු නිසා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ඔබතුමා දන්නවා සමුපකාර නියාමනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. විගණනය පිළිබඳ ප්‍රශ්න නියාමනය ඇත්තම යනවා පළාත් සභාවත් එක්ක ඒකාබද්ධව විගණනය සමුපකාරවල යම් කිසි විගණන ක්‍රියාවලිය තියෙන බව ඇත්ත. හැබැයි ඒක පාර්ලිමේන්තුවට ගේන්නේ යම් කිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. මේ මොහොතේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හිටියනම් කියයි, විදුර වික්‍රමනායක මැතිතුමා හිටියනම් කියයි, තිබුණ ගැටලුවක් නැගෙනහිර හේවාගම් කෝරළේ සමුපකාර ව්‍යාපාරය මේ හෝමගම ප්‍රදේශයේ තියෙන. ඒ නිසා මෙන්න මේ කාරණේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි කියලා මම මතක් කරන්නට කැමතියි. එමෙන්ම විශේෂයෙන්ම සමූපකාරිකයන් සහ සමූපකාර සේවකයන් උපස්තම්භනය කරන්න කටයුතු කරනවා වගේම සමූපදීපනී සංගරාව මේ වෙනකොට නවත්තලා තියෙනවා එමත්තුමා. මේක මේ පාර්ලිමේන්තුවේ සමහර සේවකයෝ මම දැකලා තියෙනවා මේ සංගරාව පරිශීලනය කරන. ඒක තියෙන ප්‍රහේලිකාවට පුරවලා යවන පාර්ලිමේන්තුවේ සේවකයෝ ඉන්නවා. අර ඒ ප්‍රහේලිකා. ඒ නිසා මේ සමූපදීපනී සංගරාව යලි පළ කරන්නට කටයුතු කිරීම ඉතා වැදගත්. ඒ වගේම රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව ශක්තිමත් කරන්න. ඇත්තටම රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විමල් වීරවංශ මැතිතුමාගේ කාලේ 2010-14 වකවානුවේ යම් කිසි මට්ටමකින් ශාඛා ජාලය විසිරුණා රට පුරා. දැන් ඒකේ ඵල ප්‍රයෝජන ගන්න නම් ඒක අපේ කාලෙත් ඒ ශාඛා ජාලය වර්ධනය කිරීමේ කටයුත්තක නියැලුණා. දැන් ඒකේ නියම ඵල ප්‍රයෝජන ගන්න නම් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ රජයේ මිල දී ගැනීම වලදී තරඟකාරී මිල ගණන් වලින් තොරව රාජ්‍ය නීතිගත සංස්ථාවෙන් එක පැත්තකින් දෙන්නේ මිල පිළිබඳව සලකලා අනිත් පැත්තෙන් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ බඩු භාණ්ඩ කාර්යක්ෂම නියම වේලාවට දෙන ක්‍රමයක් හැදුවොත් රජයට අවශ්‍ය බඩු භාණ්ඩ රාජ්‍ය වාණිජ නීති මේක කිව්වම සමහරු තරහවෙයි ටෙන්ඩර් කරොත් සමහරුන්ට වාසි තියෙනවා හැබැයි එමත්තුමනේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට ඍජුව මිලදී ගන්න හදිසි අවස්ථාවකදී පුළුවන් හදිසි ආපදාවකදී පුළුවන් අනිත් වෙලාවදී බෑ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී විමද්දගත වෙන්න පුළුවන් රජයේ ආයතන වලට අවශ්‍ය දේවල් මිලදී ගැනීමදී රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව ශක්තිමත් කිරීම අවශ්‍යයි කියලා මම කියනවා ඒ වගේම වෙළඳහා වාණිජ මේ වෙලාවේ මන්දුළු කුණාතර මෙතුමා නැති වුණත් මම කියන්න ඕන වෙළඳහා වාණිජ නැත්නම් ඒක ඉස්සර වෙළඳ අමාත්‍යංශ කිව්වා පස්සේ වාණිජ අමාත්‍යංශ කියලා කිව්වා ශක්තිමත් වෙන නම් වාණිජ දෙපාර්තමේන්තුවත් මේක ඇතුළේ තියෙන්න ඕන ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුමයි කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකේ නැති වෙළඳ අමාත්‍යංශ කියන්නේ කට තියෙනවා හැබැයි දත් නැහැ වගේ ඒ නිසා ඒ ගැන අවධානය යොමු කළ යුතුමයි විශේෂයෙන්ම මිනුම් මේකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව ඒක අපේ රටට ඉතා වැදගත් ව්‍යාජ තරාදි ඒ වගේම මේ මිනුම් ඒකකවල යම්කිසි ගැටලු පිළිබඳව හොයන ආයතනය. ඒ නිසා මේ ආයතනය ශක්තිමත් කරන්න නිලධාරීන් වැඩි ප්‍රමාණයක් පරීක්ෂණ නිලධාරීන් බඳව ගන්න. ඒ වගේම වාහන පහසුකම් ලබා දෙන්න. මොකද මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව තුල සේවකයන්ගේ විශාල වශයෙන් ප්‍රශ්න තියෙනවා රාජ්‍ය අමාත්‍යතුමනි. ඒ පිළිබඳව කැබිනට් අමාත්‍යතුමත් එක්ක එක්කාසු වෙලා ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වගේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටත් පරීක්ෂණ නිලධාරීන් වාහන සහ විශේෂම පරිේෂණාගාර පහසුකම්. විමල් වීරවංශ මහත්තුමාට මතක ඇති එදා මම ඔය පැත්තේ ඔබතුමා මේ පැත්තේ ඔබතුමාලා අපි සාමූහික ප්‍රයත්නයක් විදිහට මේ රටේ කිරිපිටි පිළිබඳව පරීක්ෂණ වාර්තාවක් සකස් කරා. විමල් වීරවංශ මහත්තුමා ඒ පරීක්ෂණ වාර්තාව අධ්‍යයනය කරන්න කාලයක් ඉල්ලලා ඒක අධ්‍යයනය කළා කිව්ව මේක මාර වාර්තාවක්. මේක අපි ඉදිරියට ගෙනියන්න ඕන කියලා. දැන් වෙළඳ අමාත්‍යංශය එතුමාට අයිති නැති තත්ත්වයක් තුල මම හිතනවා මෙන්න මේ දෛනික පරිභෝජනයට ගන්න ප්‍රධාන පාරිභෝගික භාණ්ඩවල මිල වගේම ගුණාත්මකභාවය පිළිබඳවත් අපි දැඩි අවධානය යොමු කළ යුතුමයි. ඒ වගේම මහජන උපයෝගිතා කොමිසම ආවර කරන්නට ජනාධිපති ලේකම්තුමා ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි කියලා ලිපියක් යවලා තියෙනවා. මම කියන්නේ ඒකේ සමහර කාරණා එකතු කරන්න යනවා පාරිභෝගික අධිකාරියට. පාරිභෝගික අධිකාරී පනත සංශෝධනය කිරීම පිළිබඳව කාලයක් තිස්සේ කතා කරනවා. ඒකට සංශෝධනය කරනවත් එක්ක ඇත්තටම විදුලි බිල විතරක් නෙමෙයි ජල බිලත් ඒ වගේම ජලයේ සහ විදුලියේ ගුණාත්මකභාවය දුරකථන මේ සියල්ල පාරිභෝගික අධිකාරියට එකතු කරා. ඒකට ගැළපෙන විදිහට පනත සංශෝධනය කරගන්න එමත්තුමා. ඒක අත්‍යවශ්‍යයි. දැන් මේව කියනකොට කෙනෙක් අහන්න පුළුවන් ඔබත් හිටියා ඇත්ත මම හිටියා මාස 10ක් යන කෝච්චි අන්තිම පෙට්ටියට ඇමුණා වගේ අන්තිම මොහොතේ හම්බෙච්ච අමතිකමක් එක්ක මාස 10ක් තුල මම සමහර මේ කාරණා වලට මුල පිරුවා. මල් විරාසමතුමනි ඔබ තුමා හොයලා බැලුවොත් මට උමනාවෙන් ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය. මේ සභාවේ මේ මොහොතේ මට පේන්නේ නැහැ ඉන්නවද කියලා මෙතන ඉන්න පොන්නම්බලම් මන්ත්‍රීතුමාගේ මුත්තණුවන් ජිජි පොන්නම්බලම් මෙතුමා තමයි නිදහස් ලංකාවේ පළවෙනි කර්මාන්ත ඇමතිවරයා. නිදහස් ලංකාවේ පළවෙනි කැබිනට් මණ්ඩලයේ. එතන ඉඳලා ඔබතුමා දක්වා ආපු කර්මාන්ත ඇමතිවරු මෙතෙක් මේ රටේ කර්මාන්ත ප්‍රතිපත්තිය නැතුව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයත් මේකේ හිටියා. ඇමතිතුමා මට පොඩි වෙලාවක් තියෙනවා. ඔබතුමාගේ පිළිතුරු කතාව මම අහන් ඉන්නවා. ඒ නිසා ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් හදන්න මුල පුරන්න ඇමතිතුමා ඒක ඉතා වැදගත්. අපි කර්මාන්ත ප්‍රතිපත්තියක් අවශ්‍යමයි රටට. ඒ වගේම තමයි අභ්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් අවශ්‍යයි රටට. කර්මාන්ත ප්‍රතිපත්තියත් අභ්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියත් රටේ අත්‍යවශ්‍යයි කියන කාරණය මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ වගේම වෙළඳ ප්‍රදර්ශනයක් කියන්නේ හුදෙක් කානිවල් එකක් නෙමෙයි. වෙළඳ ප්‍රදර්ශනයක් හරහා ඍජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. මට මතකයි කොළඹ ව්‍යාපාරික සංගමයත් එක්ක එකතු වෙලා අපිට පුළුවන්කම ලැබුණා එවැනි ක්‍රමවේදයකට යන්න වෙළඳ ප්‍රදර්ශන ආරම්භ කරන්න. වෙළඳ අමාත්‍යංශයේ වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීමත් එක්ක ගමේ ඉන්න සුළු හා මධ්‍ය පරිමාණයේ පුජ්‍යලට මේ කෝවිඩ් වසංගතෙත් එක්ක මේ මොහොතේ බැරි වෙයි. හැබැයි අපි වෙළඳ ප්‍රදර්ශන ක්‍රමයට යා යුතුයි. හැබැයි ඒ එක්කම වෙළඳ ප්‍රදර්ශනය ග්‍රාමීය ප්‍රදේශවලට තාමත් මාකට් වුණාට නාගරික ප්‍රදේශවලට ඇප් හරහා නැත්නම් මේ යෙදවුම් හරහා ඔන්ලයින් ක්‍රමයට බාණ්ඩ අලවි කරන ඊ මාකටින් නැත්නම් ඊ කොමර්ස් මේක ඔබතුමාට කරන්න පුළුවන්. ඔබතුමා කෝප ඒක වෙනස් කරේ අන්තර්ජාලයත් එක්ක බද්ධ කළා. ඒ නිසා මෙන්න මේ ශේෂ්‍ය පිළිබඳව අවධානය එක පැත්තකින් වෙළඳ ප්‍රදර්ශනත් අනිත් පැත්තෙන් අන්තර්ජාලය හරහා වෙළඳාමට මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ එකතු කරන්න අවශ්‍ය සාධනීය ක්‍රියාමාර්ග ගත යුතුයි කියන කාරණය මම මේ අවස්ථාවේදී මතු කරන්නට කැමතියි. ඒ වගේම සතොස පිළිබඳව මම කියන්න ඕන. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සාමාන්‍යයෙන් භාණ්ඩාගාරයට මාස 10 වෙනිදා, මාසේ 20 වෙනිදා, මාසේ 25 වෙනිදා කියන්නේ ටිකක් සහලෝන දවස්. ඇයි? 10 වෙනිදා වෙද්දි පෙන්ෂන් පඩි ටික දාන්න ඕන. 20 වෙද්දි රාජ්‍ය සේවයේ කොටසකගේ වැටුප් දාන්න ඕන. 25 වෙද්දි තව කොටසකගේ වැටුප් දාන්න. එතකොට භාණ්ඩාගාරෙන් යන සල්ලි ටික ආපහු සතුසහරා භාණ්ඩාගාරයටම සම්පූර්ණ මුදලම නැති වුණත් සල්ලි ටික කොටසක්. සාමාන්‍ය මිනිස්සෙක්ගේ මාසික පඩියෙන් ගණන් හදලා බලපුවම 140ක් විතර පරිභෝජන වියදම්. සතසට පුළුවන් නම් ආරම්භයක් විදිහට මේ යෝජනාවත් මම ඔබතුමාට කරනවා. මොකද මේක තරමක් දුරට මම ක්‍රියාත්මක කරගෙන ගියපු යෝජනාවක්. සතසට පුළුවන් නම් කාඩ් ක්‍රමයක් හඳුන්වලා දෙන්න රාජ්‍ය සේවකයන්ට, අර්ධ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථා දෙපාර්තමේන්තු හා බැඳුණු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ට, විශ්‍රාමිකයන්ට රාජ්‍ය අංශ ඉඳලා විශ්‍රාම ගියපු අයට, ඒ වගේම සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල වගේ සේවය කළා විශ්‍රාම ගියපු අයට කාඩ් ක්‍රමයක් හඳුන්වලා දෙනවා. හැම රාජ්‍ය සේවකයෙක්ට, අර්ධ රාජ්‍ය සේවකයෙකුටම, විශ්‍රාමිකයෙකුටම ඕන ඕක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් දෙන්න පුළුවන්. ඒ දීලා අපි ඒ කාඩ් එක අරගෙන එතකොට පඩි දවසට කාඩ් එක අරන් සතුටින් කියලා බඩු ගත්තම ඒ බඩු භාණ්ඩ වලට විශේෂ වට්ටමක් ලැබෙනවා. එතකොට භාණ්ඩාගාරයෙන් එළියට යන සල්ලි රාජ්‍ය සේවයේ වැටුප් විදිහට, අර්ධ රාජ්‍ය සේවයේ වැටුප් විදිහට සමහර තැන්වල සහ විශ්‍රාමික වැටුපෙන් සැලකිය යුතු කොටසක් ආයි භාණ්ඩාගාරයට ගන්න පුළුවන්. ඒ නිසා රාජ්‍ය සේවකයා ඉලක්ක කළා. ඊට පස්සේ මේක සාර්ථක නම් පෞද්ගලික අංශයට ගෙනියමු, මාධ්‍ය ශේෂයට ගෙනියමු, තවත් හැම ශේෂයකටම අන්තිමට ප්‍රචාර කරමු. මොකද මම දන්නවා ලංකාවේ ආයතනයක් විදිහට සුපර් මාකට් චේන් එක බොහෝ ආයතන තියෙනවා. සතස තියෙනවා, කාගිල්ස් තියෙනවා, කීල්ස් තියෙනවා, ආර්පිකෝ සුපර් සෙන්ටර් තියෙනවා, ලාෆ් තියෙනවා, සොෆ්ලොජික් තියෙනවා. හැබැයි වැඩිම ශාඛා තියෙන ආයතනේ සතස. පිරිවැටුමෙන් දෙක. සතසට වඩා ශාඛා අඩු කාගිල්ස් වැඩිම පිරිවැටුම. ඒක එහෙම වෙන්න බෑ. සතසට වැඩිම පිරිවැටුම ගන්න පුළුවන්. ඒකට මෙවැනි ක්‍රමවේදයකට අපි යා යුතුයි කියලා මම යෝජනා කරනවා. වගේම මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන පේටන් බලපත්‍ර හා වෙළඳ ලකුණු කාර්යාංශය වෙළඳ අමාත්‍යාංශය යටතේ තියෙන මේකේ තත්ත්වය ඉතා නරකයි. මම මේ අවස්ථාවේදී මම එදා සභාගත කරා. මම ඔබතුමාට CD පටියක් දෙන්නම්. මම මුලින්ම නියෝජ්‍ය අමාත්‍ය විදිහට පත් වුණාම මේ පෑනේ තියෙන කැමරාවක් එක්ක ඔය වෙළඳ ලකුණු කාර්යාංශයට එක්කෙනෙක් යව්වා පේටන් බලපත්‍රයක් ගන්න විදිහට ගිහිල්ලා කතා කරන්න කියලා. මට එතන තොරතුරු ටික දැනගන්න, එතන පොඩ්ඩක් එතනට ගිහිල්ලා නිරීක්ෂණ චාරිකාවට යන්න කලින්. එහෙ ගියාම එතන එක්කෙනෙක් කාඩ් සෙල්ලම් කරනවා. මම ඒකේ CD පටියක් ඔබතුමාට ලැබෙන්න සලස්සනවා, මේක කැබිනට් අමුතුමාටත් දෙන්න. එතන එක්කෙනෙක් කාඩ් සෙල්ලම් කර කර තමයි අරයත් එක්ක කතා කරන්නේ ජොනි අමුතුමා. ඔබතුමාත් මේ වෙළඳ අමුතුවරයා විදිහට හිටියා. දැන් මේ නව නිපැයුමක් අරන් එන්නේ දහසක් බලාපොරොත්තු තියාගෙන අපේ රටෙන් අංකුර නිර්මාණකරුවෙ. ඒ මිනිස්සුත් එක්ක කතා කරන්නේ නැහැ. කාඩ් සෙල්ලම් කරන කම්පියුටර් එකෙන් කරන ගමන් තමයි කතා කරන්නේ. ඒ විතර නෙවෙයි, CD පටිය මම දෙන්නම්. මොකද කැමරාවක් ගහලා ඒ පුජ්‍යලයා ගියේ. ඉතින් නව නිපැයුම් කරුවට අද තියෙන්නේ ඛේදනීය ඉරණමක්. ඊළඟට එතෙන්ට ගියාම දැන් වඩු බාසු නායකනට අලුත් සංකල්පයක් තියෙන පුළුවන්. ජාතික ශිල්ප සභාවේ ඉන්න ශිල්පියෙකුට අලුත් සංකල්පයක් තියෙන පුළුවන්. හැබැයි එතන තියෙන අර ෆෝමැට් එක, ඉන්ටර්නැෂනල් මේ ෆෝමැට් එක පුරවගන්න එයාට අවබෝධයක් නැහැ. සමහරට පාසල් ගිහිල්ලා නැහැ. එයාට කියනවා මේක පුරවගන්න ඔයාට බැරිද? අපි උදව් කරන්න මෙතන ඉන්නවා. පොඩි ගාණක් ගෙවලා කරා. එතරම් කට්ටියක් සෙට්ලා ඉන්නවා අතරමැදි බ්‍රෝකර්ලා දාලා අර ප්‍රොපෝසල් එක ලියලා දෙන්න. දැන් ඒකත් කමන්නේ නැහැ. කීයක් හරි දින ලියෝ ගත්තම මේක දැම්මම පේටන් බලපත්‍ර ගන්න. පේටන් බලපත්‍ර ගන්න අවුරුදු 3ක් 4ක් යනවා. ඒකත් කමන්නේ නැහැ. හැබැයි අර ලියලා ඒන අතරේ අර කන්සෙප්ට් එක විකුණලා, ඒ කන්සෙප්ට් එක ඉන්දියාවට හරි කොහට හරි විකුණලා, මේක තමයි ලංකාවේ හැම ආණ්ඩුවක් ඇතුළේ මෑතක අවුරුදු 20ක නව නිපුණ කරුවන්ගේ සෝචනීය කේදාන්තය. ඒ නිසා මම කියනවා මෙන්න මේ පේටන් බලපත්‍ර සහ වෙළඳ ලකුණු කාර්යාංශය පිළිබඳව හොයලා බලන්න. මේ කාර්යාංශයේ නිදහසෙන් පස්සේ කරපු වැඩද? මේකට එක ආණ්ඩුවකට මම කියන්නේ නැහැ. අද බලන්න කොමාරිකාවල, කොතලහිඹටුවල, කොහොමවල, වල්රුක්කත්තන, පිල, බටුකරවිල මේවායේ අයිතිය තියෙන්නේ කොහෙද? මේවායේ එක්කෝ ජපානේ, එක්කෝ ඇමරිකාවේ, එක්කෝ චීනේ, එක්කෝ යුරෝපේ. මේවට සින්නලා කොටින්ම සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුනන නාජ නාද ලංකාවේ ණය. ඒකගේ විස ඒක තමයි හදන්නේ නයෙක් දෂ්ට කරොත් ඇන්ටි වෙලම් එක. ඒක පේටන්ට් අයිතියපුවා ගිහිල්ලා තියෙන්නේ ලංකාවෙන් එළියට. ඉතින් මේක පොදුව වෙච්ච ඛේදනීය තත්ත්වයක්. මේ ඛේදනීය තත්ත්වයට අපි විසඳුම් හොයන්න ඌමනාමයි. වගේම මම හැරෙන්න කැමති වෙළඳ අමාත්‍යාංශය පිළිබඳව සඳහන් කරපු කාරණා ටිකෙන් එහා ගිහිල්ලා කර්මාන්ත අමාත්‍යාංශයට විමල් වීරවංශ මැතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ තිබෙන ප්‍රධාන ආයතන දෙකක් තමයි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය. සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ වෙනුවෙන් මේ ආයතන දෙකට ඇත්තටම වැඩි මුදල් ප්‍රමාණයක් දීලා මේ ඔබතුමා බැලුවත් අධ්‍යයනය කළ ගැඹුරෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය නැත්තම් නෙඩා එකත් ඒ වගේම කාර්මික සංවර්ධන මණ්ඩලය දෙක ඒකාබද්ධව ලොකු ගමනක් යන්න පුළුවන්. මේ දෙක වෙන වෙනම ගමන් කිරීම තුළ සමහර වෙලාවට ලබා ගන්න තියෙන නියම ඵල ප්‍රයෝජන ලබා ගැනීමේ හැකියාවේ ඌනතාවයක් තියෙනවා. සම මේ දෙක ඒකම මේ කියන්නේ එකක් මකලා එකක් වර්ධනය කරනවත් අනික මකලා මේක වර්ධනය කරනවත් කියන එක නෙවෙයි අමතුම. මේ දෙක පුළුවන් තරම් ඒකාත්මික කරන්න. මොකද මේ දෙකෙන්ම සමහර ලාවට එකම කාරණේ සිද්ධ වෙනවා අපරාධේ මුදල් කාලයේ ශ්‍රමය. මේ වගේම තමයි ජාතික ශිල්ප සභාවත් ජාතික මෝස්තර මධ්‍යස්ථානයත් ඒ වගේම ලක්සලත් හස්ත කර්මාන්ත මණ්ඩලය. එතකොට මේ ආයතන තුන ගත්තත් මේ ආයතන තුන එකට එක්කාසු වෙලා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර නිර්මාණය කරනවා. ජාතික ශිල්ප සභාව ශිල්පීන් එකතු වෙලා ඒ නිර්මාණය කරන නිර්මාණ සමාජගත කරනවා. ලක්සල නැත්තම් හස්ත කර්මාන්ත මණ්ඩලය ඒව අලෙවි කරනවා. ඉතින් ඒ නිසා මේ සියල්ල එකට බද්ධ කරලා යන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය පිළිබඳව විමල් වීරස් මහත්මනි ඔබතුමා කණ්ඩායමක් යොදවන්න මම ඔබතුමාගේ අතට පත් කරනවා. ඒකේ විවිධ පහුගිය වකවානුවේ අවුරුදු ගාණක් තිස්සේ වෙලා තියෙන වංචා දූෂණ වලට අදාළ ලිපි ලේඛන. ඒක මම ඔබතුමාගේ අතට පත් කරනවා. ඒ ගැන ගැඹුරු පරීක්ෂණයක් පවත්වන ඔබතුමාට මතක ඇති මම වැඩ බලන ඇමතිවරයා විදිහට ඉන්න කාලේ විවිධ ආයතන පිළිබඳ මාධ්‍ය පළ වුණා. මාධ්‍ය පළ වුණත් මම ඒ පිළිබඳ ඒ නිලධාරීන් තාමත් ඇති අමාත්‍යාංශ මේවයි නිර්වජ්‍යතාවය ගැන ඔබතුමාට හොයන්න පුළුවන්. ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සිදුවියතයි කියන අක්‍රමිකතාව පිළිබඳව විමර්ශනයක් කෙරෙව්වා. ඒක ඔබතුමාලගේ අතට පත් කළා. ඔබතුමාලා කාලයකුත් ඉල්ලුවා ඒ ගැන හොයන්න. ඊළඟට ලංකා සතු සායතනයේ වාහන පාවිච්චිය සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවල ගියපු තොරතුරු ගැන විමර්ශනයක් කළා. ඒ වෙලාවේ මම විශේෂ උපදේශක කාර්ය සභාවක් ඇඳවලා ඔබතුමාගේ අතට පත් කරා. ඊළඟට සමුපකාර තොගවිලන් සස්ථාවේ ගොඩනගිලා ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍ය මගින් විකාශනය වුණු කර්මයේ සියලුම පොත් ඔබතුමා ගාව තියෙනවා. ඒ වගේම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල මගින් කර්මාන්ත කරුවන් වෙත අමුද්‍රව්‍ය ලබා දීම පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරපු අර තම පිළිබඳ වාර්තාව. එතකොට මේ වාර්තා එදා නිලධාරීන් කොළේ වහලා ගහලා තියෙනවා නම් ඔබතුමාලට පූර්ණ බලය දැන් තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි වල ප්‍රමිතිය මේ ඔක්කොම සභාගත වෙච්ච වාර්තා මේවායි පිටපත් උපදේශක කාර්ක සභාවල තිබුණා. ඒ උපදේශක කාර්ක සභාව සියල්ලටම එදා විමල් වීරවංශ මහත්මයා සහභාගී වුණා. ඒ නිසා මෙන්න මේ කියන වාර්තා පහ මම වැඩ බලන කැබිනට් ඇමතිවරයා විදිහට ඉඳි දවස් 49යි අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ. ඒ නිසා මේ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කරලා ඒ පිළිබඳ ඊළඟ ක්‍රියාමාර්ග ඉදිරි ක්‍රියාමාර්ග මම දැනගන්නට කැමතියි. විශේෂයෙන්ම කර්මාන්තපුර කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ කර්මාන්තපුර තියෙනවා. ඒ වගේම ඍජුවම අමාත්‍යාංශයත් කර්මාන්තපුර තියෙනවා. මේ කර්මාන්තපුරවල යටිතල පහසුකම් සංවර්ධනයේ වගේම මල් විරෝෂමත්තුමනි ඉතා වැදගත් දෙයක් තමයි මේ කර්මාන්තපුරවල සමහර ඉඩම් සමහර අය අරගෙන තියෙන්නේ වෙනත් ප්‍රයෝජනවලට. ඒක කර්මාන්ත කරන්නේ නැහැ. දැන් රත්නපුරේ එක පුජ්‍යලයක් කර්මාන්තපුරයක ඉඩමක් අරගෙන දේවාලයක් පවත්වාගෙන ගියා. එතකොට මේ පුජ්‍යලයා මේ මම ඒ වගේ ඉඩම් ගැන පරීක්ෂා කුරුවිට කර්මාන්තපුරේ ඊට පස්සේ මේ දේවාලයක් පවත්වාගෙන ගියා. මේ පුජ්‍යලයා මාව හම්බෙන්න ආවා. මම කිව්වා ඔයා දේවාලේ කරන ගමන් මෙතන කර්මාන්තයක් කරන්න ඕන. මම ඉඩම දීලා තියෙන කර්මාන්ත කරන්න. ඒකවනේ එයා කිව්වා දේවාලේ කරන ගමන් කර්මාන්ත කරන්න බෑ කියලා. මම කිව්වා නෑ. ඔයාට දේවාලේ කරන ගමන් ඒකත් එක්ක අනේ බෑනේ. එතකොට සද්දබද්ද අරගෙන මම කිව්වා නෑ. දේවාලට අදාළ කර්මාන්තයක්. මම 2010යි 2015 අතර කුමාර වෙල්ගම් මැතුමා ඉන්න කාලේ ඒක දීලා තියෙන්නේ. පස්සේ මට මහින්ද රාජපක්ෂ මැතුමත් ඒ ගැන කතා කරා. ඊට පස්සේ WDJ සෙනරත් මැතුමත් කතා කරා. මම එයාට කිව්වා කර්මාන්ත පුරේක ඔයා කොස් වලින් මොනවා හරි වැලියු ඇඩ් වැඩක් කරනවා නම් අපි ඔයාට එතන කොස් ටික හොත ගන්න ටැංකියක් දෙනවා. ඒ වගේ ඔයා ඔය දේවාලේ කරන ගමන් ඔතන පහන්තිර අඹරන්න සුවඳ කුඩු හදන්න සාම්ප්‍රාණි වගේ දේවල් හඳුන් කුරු හදන්න එතකොට ඒක අර දේවාලෙද කියලා දවස් හතක් ජප කර විකුණන හඳුන් කුරු කියලා විකුණන. එතකොට අපි අර කොස්තෝදන ටැංකිය වගේ දේවාලෙ සලකනෝ අර එතන ජප කරන. එතකොට කර්මාන්තෙත් කරනෝ දේවාලෙත් තියෙනවා. මං කිව්වා අපිට දේවාලෙ කුරු කරන්න කියලා කියන්නේ නැහැ. මමත් බුදුන් සහ දෙවියෝ අදහන කෙනෙක් විදියට. ඔයා දේවාලෙ කරන්න කම හඳුන් කුරු හදන්න, සුවඳ කුඩු හදන්න, පහන් තිර අඹරන්න හදලා දින හතක් මේ දේවාලයක ජප කර විකුණනවා කියලා. එතකොට එයාගේ දේවාලෙත් රැකෙනවා. එතන කර්මාන්තෙකුත් ආරම්භ වෙනවා. ඒ නිසා නව ප්‍රවේශයන් ලබා දීලා මේ කටයුතු සිද්ධ කරන. ඒ වගේම ඔබතුමාගේ අමාත්‍යංශයක් තියෙන ආංශික සංවර්ධන අංශ තුන, සෙක්ටර් 1, සෙක්ටර් 2, සෙක්ටර් 3 කියන අංශ තුන, ඒ තුනත්, ඒ වගේම ස්මයිල් 3 ණය වැඩසටහන, ඒ වගේම ඊ ෆ්‍රෙන්ඩ්ස් පරිසරයට සමීපව කර්මාන්ත වෙනස් කර ගැනීම සඳහා දෙන මේ ණය මුදල් පිළිබඳව මට තිබිච්ච අත්දැකීම තමයි අමතුමනි, ඒක සමාජගත වෙනවා අඩුයි. කර්මාන්තකරුවෝ ඒක සමහරලාට දන්නේ නැහැ. ඒ නිසා ඒකට අත්‍යවශ්‍ය වැඩපිළිවෙලක් පිළිබඳව මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ඒ වගේම පුල්මුණ්ඩේ කණිජ වැලි නිධිය ජාතික මහා සම්පතක්. එය කෝකිලායි දක්වා වර්ධනය කළා, ව්‍යාප්ත කළා දෙවනි අධිහර ක්‍රියාත්මක කරන්න දීර්ඝ කාලයක් තිස්සේ නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා පුල්මුඩේ කණිජ වැලි නිධියේ දෙවනි අධිහර කෝකිලායි දක්වා වර්ධනය කළා, ඒ ජාතික සම්පතෙන් ප්‍රයෝජනයට ගන්න කටයුතු සම්පාදනය වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වාලච්චේන සහ ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලා, විමල් විරෝංශ මැතිතුමනි වාලච්චේනේ කඩදාසි කර්මාන්තශාලාවේ වැඩ ආරම්භ වෙලා තියෙනවා. ඒක ඉතා හොඳින් පවත්වාගෙන යන්න නම් ඇත්තටම රටේ ගැළපෙන, රටේ ඉල්ලුමට ගැළපෙන කඩදාසි වර්ගයි නිෂ්පාදනය කරගත යුතු තියෙන්නේ. අංක 1. අංක 2, 2013-14 කාලේ මේ කර්මාන්තශාලා දෙකම වැහෙන එක හේතුවක් වුණේ ආනයනික කඩදාසි මත තිබුණු බද්ද පිළිබඳ ප්‍රශ්නය. ඔබතුමා බැලුවොත් මේ දෙක වැහුච්ච කාලයයි අර බද්ද ඉවත් කරපු කාලය දෙක එකයි. ඒ නිසා අනිවාර්යෙන්ම මේ කර්මාන්තශාලා දෙක ඔබතුමා බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න නම් අනිවාර්යයෙන්ම ආනයනික කඩදාසි, මෙතන නිෂ්පාදනය කරන කඩදාසි එක ගැටුමක් ඇති නොවෙන්නත්, ගැටුමක් ඇති වෙනවා නම් ආනයනික කඩදාසි වලට බද්දක් පැනවීම අත්‍යවශ්‍ය වෙනවා. නැත්නම් ආපෞසරම් මේකට අත්‍යන ඉරණම. ඒ වගේම ඇමිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාවේ ඒකේ හොරු විශාල ප්‍රමාණයක් ඒකේ ඇතුල් වෙලා විවිධ දේවල් ගලවගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඒකත් ඍජුවම අමාත්‍යාංශය මැදිහත් වීමකින්, එහෙම නැත්නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයේ මට පවත්වාගෙන යන වැඩපිළිවෙළක් නම් ඒ වැඩපිළිවෙළ පිළිබඳවත් අවධානය යොමු කරන්න. ඒ වගේම එප්පාවල පොස්පේට් නිධිය. එප්පාවල පොස්පේට් නිධියත් ජාතික සතු මහා සම්පතක්. ඒ සම්පතෙන් අපිට අගය එකතු කළා. නැත්තම් වැලියු ඇඩිෂන් ප්‍රොසස් එක හරහා ක්‍රියාත්මක කරගන්න. ඒ වගේම ඔබතුමා මම දැක්කා සංචාරය කළ තියෙන ඔබතුමාගේ Facebook එකේ තිබ්බා පරන්තන් රසායන කර්මාන්තශාලා ඔබතුමා දකින්න නැති ගොඩනැගිලි කෑලි ටිකක් විතර එතන ඉතුරු වෙලා තියෙනවා. හැබැයි එතන පරිසර හිතකාමී රසායන කර්මාන්තශාලා ඇති කරන්න රජයත් පෞද්ගලික අංශයත් එකතු වෙලා වැඩපිළිවෙලකට යාමේ අත්‍යවශ්‍ය උමනාව තියෙනවා. එහෙම ගියොත් ආපෞසරයක් පරන්තන් රසායන කර්මාන්තශාලා. දැන් මොකද අද පරන්තන් රසායන කර්මාන්තශාලාවේ කොටසක් තියෙන්නේ කොළඹ වරාය ගාව. ඒක කොළඹ වරායෙන් ඒ ඉඩම ඉල්ලලා පොරකන. තව කොටසක් තියෙනවා කළුතර. ඔබතුමා දන්නවා දැන් කොරෝනා කාලේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ තියාගන්න ඕන මාසෙකට ගැලපෙන ක්ලෝරින්, ක්ලෝරින් සංචිත අඩු වෙන්න ගියා වරා. ඒගොල්ලෝ ඒක ගැන අවධානය යොමු කළා නැහැ. විශේෂයෙන් මේ කොරෝනා වගේ වකවානුවක මේ දවස්වල මම ඔබතුමාට යෝජනා කරනවා ක්ලෝරින් මාසක සංචිතය නෙවෙයි මේ දවස්වල මාස දෙකක සංචිතයක් තියාගන්න. නැත්නම් ජලය පිරිපාදු කර ගැනීම ගැටලුවක් වෙන නිසා මාස දෙකක සංචිතයක් තියාගන්න නිලධාරීන්ට උපදෙස් දෙන්න. ඒ වගේම විමල් විනාශ මැතිතුමනි මේ ක්ලෝරින් ප්‍රවාහනය කිරීමේදී හරිම භයානකයි. ඒකට අවශ්‍ය හදිසි ආපදා සැලැස්මක්. ඒ හදිසි ආපදා සැලැස්මක් 2019 අපි ඉවත් වෙන මොහොත වෙනකොටත් අමාත්‍යංශයට තිබෙන්නේ නැහැ. මම සාකච්ඡාවට දෙකක් ගෙනිච්ච ඒ අතර තමයි ජනාධිපතිවරණයෙන් පස්සේ වෙනස් වුණේ. ඒ නිසා ක්ලෝරින් ප්‍රවාහනයේදී අත්‍යවශ්‍යයි හදිසි ආපදා සැලැස්මක්. මේ ක්ලෝරින් ප්‍රවාහනය නැත්තම් මේ කුරුණෑගල හරියද එකපාරක් ඒ ක්ලෝරින් ලීක් වෙලා ඒ රියදුරාට පුළුවන්කම තිබුණා කැලෑ ප්‍රදේශයක දාගෙන ඒ ප්‍රදේශෙම පිච්චිලා ගිහිල්ලා තිබුණා. ඔබතුමා හෙව්වොත් ඒක හොයාගන්න පුළුවන්. ඒ නිසා මේ ක්ලෝරින් ප්‍රවාහනයට ක්‍රමවත් වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන කාරණය මම මේ අවස්ථාවේදී මතු කරන්න කැමතියි. ඒ වගේම මගේ අවසාන කාලයේ මම යොදවා ගන්න කැමති ජාතික ශිල්ප සභාව පිළිබඳව කතා කරන්න. මේ රටේ සම්ප්‍රදායික ශිල්පීන්, රත්තරන් වැඩ කරන මිනිස්සයා, ලී වැඩ කරන මිනිස්සයා, මැටි වලින් නිර්මාණ කරන මිනිස්සයා, මේ වගේ බොහෝ දෙනෙක් බතික්, මැටි, රන්, රිදි, ලාක්ෂ, පන්, පොල්, සිප්පිකටු, පොල් ඉරටු, පොල් කටු, ඒ වගේම තල්කොළ බීරණුරේන්ද මේ වගේ බොහෝ කර්මාන්ත තියෙනවා. මේ කර්මාන්ත වලින් විමල් විරේස මැතිතුමනි කොටසක් අපේ රටේ කුල සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙනවා. මේ ගම්මාන කුල සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙනවා. සමහරු මේ ගැන කතා කරන්නේ නැහැ. ඔබතුමා ගිහිල්ලා බැලුවොත් මේ ගම්වල තාමත් මේ තිරස්චීන කුල ක්‍රමයේ විසින් මේ අහිංසක මිනිස්සු තලන පෙරල ڇප්ප කරලා තියෙනවා. ඒ ගම්වල ඉන්න සමහර පුජ්‍යලයෝ සමහරලාට පාර හදාගෙන ගිහිල්ලා සමහර තැන්වල මේ අහවල්ලුන්ගේ ගමනේ කියලා ඒ ටික අතහැරලා ගිහිල්ලා තියෙනවා. මේ ගැන ඔබතුමාට හොඳට අවබෝධය තියෙනවා. ඒ නිසා මෙන්න මේ ශිල්පීන්ව මේ කුල ක්‍රමය තුළ තාමත් සමහරු හිර කරන උත්සාහයෙන් අපි මුදව ගන්න ඕනේ. ඒක හරි ඛේදනීය තත්ත්වයක්. ඒ වගේම මේ ශිල්පීන්ගේ නිර්මාණ ඊළඟ පරම්පරාවත් එක්ක ඉදිරියට ගෙනියන්න දෙන්න නම් ඔවුන්ගේ ඊළඟ පරම්පරාවට තරුණ දුවට පුතාට පරිගණක ආශ්‍රයෙන් ඇප්ස් නිර්මාණය කරලා අතරමැදියන්ගෙන් බේරිලා මේක අලෙවි කරගන්න දෙන්න ඕනේ. මේක ප්‍රතික්‍රමාන්තයටත් අදාළයි. දාසිරි මැතිතුමනි, දාසිරි ජයසේකර මැතිතුමනි, මාතර වැලිගම් ප්‍රදේශ සංචාරක ඉන්නවා. සමහර කපටි ටුවරිස්ට් ගයිඩ්ලා සංචාරකව එක්කගෙන බතික් හතර ගෙදරට යනවා. ඇතුල් වෙද්දිම කියනවා ෂර්ට් එකක් ගන්න එන්නේ 700ක කියන්න ඕනද 1500යි කියලා. අනේ අර මිනිස්සේ 700කට හදනවා. ටුවරිස්ට් ගයිඩ් සියලු දෙනානේ සමහරු 2500ක් ගන්නවා. හදන මිනිස්සයට වැඩිය අතරමැදියා ගසා කරනවා. මේකට තියෙන්නේ ඇප් එක හදලා දැම්මනා. එහෙම නැත්නම් මේවා ඔක්කොම අන්තර්ජාලයට එකතු කරා නම් ටුවරිස්ට් ගයිඩ්ට පිස්සුනට යන්න බෑ. ඇයි? අර විදේශීය සංචාරකය මේ දැන් මොකද මේ සංචාරකව නැති කාලේ අපි මේ අදෝ ව්‍යුහය සකස් කරගන්න ඕනේ. මේ ව්‍යුහය සකස් කරගත්තම සංචාරකව එන කාලේ වෙනකොට අපි සූදානම්. එතකොට සංචාරකයම බලලා කියනවා මේ ඔතෙන්ට නෙමෙයි යන්න ඕනේ. දැන් ඉස්සර ඔබතුමාලා දන්නවා සංචාරකයෝ ආපුවාම සංචාරකයන්ට ශ්‍රීපාද කියලා මේ කොළඹ කොයිhari පන්සලක් ගිහිල්ලා පෙන්නනවා. දළදා මාලිගාව කියලා කොළඹ ගිහිල්ලා පෙන්නනවා. සුද්ධ දන්නේ නැතුව සුද්ධ සුද්ධ කරනවා. හැබැයි දැන් එහෙම කරන්න බෑ. දැන් Google ඇප් එක දාගත්තම සුද්ධ දන්නව නුවරට යන්න කොච්චර වෙලා යනවා. දළදා මාලිගාව මොන වගේද කියලා. අන්න ඒ වගේ මේකටත් මේ නූතන තාක්ෂණය එකතු කරගන්න ඕනේ. ඒක සම්ප්‍රදායික ශිල්පියාට ඒ ස්වරූපාවේ නැත්තම් ජාතික ශිල්ප සභාව හරහා අපි ඊළඟ පිරිසට මොකද මේ ශිල්ප ගම්මානත් මේ ශිල්පීන්නුත් ඒ වගේම ගුරු ශිල්පීන්නුත් රකගන්න එයාට දැන් රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. මේක රක්ෂණ ක්‍රමෙන් එහා ගිහිල්ලා අර ගොවි විශ්‍රාම වැටුප් වගේ ධීවර විශ්‍රාම වැටුප් වගේ මේ අය වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුමයි.
ඔබතුමාට විනාඩි 2යි තව.
මට තව විනාඩි 5ක් ඒ දෙකට අමතරව
වැඩිපුර දෙන්න බෑ මට. ඔබතුමාට දුන්න වැඩිපුරත් වෙලාවක් කියලා. මීට වැඩි ගන්න බැරි වෙනවා. කාලය පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා.
හොඳයි කමන්නේ. මම ඒ වගේම ලුණු ලේවාය. මාන්තායි ලුණු ලේවාය යටතේ තමයි එලිෆන්ට් පාස් ලුණු ලේවායත් තියෙන්නේ. විමල් වීරවංශ මැතිතුමනි ඔබතුමා විමල් වීරවංශ මැතිතුමනි ඇමතුමා මේ කාරණය ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මේ ගොඩක් කර්මාන්තත් එක්ක සංචාරක ව්‍යාපාරයේ බද්ධ කිරීම. දැන් එලිෆන්ට් පාස් ලුණු ලේවායේ තියෙන තැන ලුණු නිස්සාරණට අමතරව ලෝකේ තියෙන මං හිතන්නේ වැදගත්ම ස්ථාන තුනෙන් එකක් තමයි එලිෆන්ට් පාස්. ඇයි? එතන ගිහිල්ලා හිටගත්තම දකුණු අත පැත්ත බැලුවම ඉර නගිනවක් දකින්න පුළුවන්. වම් පැත්ත බැලුවම හවසට ඉර බහිනවක් දකින්න පුළුවන්. එහෙම තැන් තියෙන්නේ මං හිතන්නේ ලෝකෙම තැන් දෙකයි නැත්නම් තුනයි එකක් තමයි එලිෆන්ට් පාස්. ඒ නිසා එලිෆන්ට් පාස් ලුණු නිස්සාරණය කරන ගමම්ම එතනින් අමතර ආදායමක් ගන්න සංචාරක ව්‍යාපාරේ පාවිච්චි කරන්න මොකද එතන පීඨීම භූගෝලීය පීඨීම අනුව ඉර නැගීමත් එතන ඉඳන් දකින්න පුළුවන් ඉර වැහිීමත් දකින්න පුළුවන් ලෝකෙම එහෙම තැන් තියෙන දෙකයි තුනයි. ඒ නිසා ඒ එලිෆන්ට් පාස් භූමිය උතුර දකුණ යා කරන පාලමක් වගේම ඉතා වැදගත් මර්මස්ථානයක් වෙනවා ලෝකෙට අපිට එළියට ගෙනියන්න පුළුවන්. ඒ නිසා ඒ ස්ථානය පිළිබඳව වගේම ලුණු සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි මම විශේෂයෙන්ම කහට ගහ සහ කොළොන්න ගහ පතල් දෙක ආශ්‍රිතව තියෙන කහට ගහ ග්‍රැෆයිට්ස් ආයතනය එතන විමල් වීරවංශ මැතිතුමනි ඒ සේවකයෝ ඒ සේවකයන්ට ඔබතුමා ගිහිලා පුජ්‍යලිකව බලන්න ඒ සේවකයන්ට හරියට වාඩි වෙන්න කන්න එහෙම තැනක් නැහැ. ඔබතුමා වාමාංශික පදනමකින් ආපු නායකයෙක් හින්දා මම ඔබතුමාට කියනවා මං හිතන්නේ ඇමරිකාවේ හිටපු වහල්ලුන්ට ඊට වැඩිය සැප තියෙන්නේ නැති. ඔබතුමා ගිහිලා බලන්න ඒ සේවකයන්ගේ වැසිකිලි. මම කහට ගහ ග්‍රැෆයිට්ස් ආයතනයේ වැසිකිලි ඔබතුමා අහමු පරීක්ෂණයක් කරලා බලන්න.
කාලය අවසන් මැතිතුමා. කාලය අවසන්.
මට විනාඩියක් දෙන්න තව අතිරේක.
අපහසුයි.
මං විනාඩියකින් මම
ඔබතුමාට දීර්ඝ කාලයක් දුන්නා.
සේවකයන්ගේ සුබ සාධනයත් ඔබතුමා කියන්නේ එහෙනම් දෙකක් දෙන්න. විනාඩි දෙකක් දෙන්න.
විනාඩි දෙකක්.
හරි. ඒ නිසා කහට ගහ ග්‍රැෆයිට්ස් ආයතනයේ සේවකයන්ගේ සුබ සාධනය වර්ධනය කරන් ඒ වගේම තමයි ග්‍රැෆයිට්ස් ආශ්‍රිතව අද ලෝකේ ග්‍රැෆීන් වලට ලොකු මාකට් එකක් හැදිලා තියෙනවා. ග්‍රැෆීන් තමයි මේ මොහොතේ ලෝකයට අපේ රටේ මොකද මේ කහට ගහ ග්‍රැෆයිට්ස් වල හැදෙන මේ ග්‍රැෆයිට්ස් වල තියෙන විශේෂත්වය තමයි 95% ඉක්මවපු කාබන් ප්‍රමාණය තියෙනවා. මේක ලංකාවට සුවිශේෂී ලංකාවට යුනික් අලු ප්‍රමාණය අඩුයි, ග්‍රැෆයිට්ස් ප්‍රමාණය වැඩි. ලෝකයේ අනිත් රටවල් වල ග්‍රැෆයිට් නිෂ්පාදනය කරන රටවල් එක බලනකොට අපේ ග්‍රැෆයිට්ස් වල තියෙන සුවිශේෂත්වය ඒක. ග්‍රැෆීන් පිළිබඳව අද ලෝකයේ අවධානය යොමු වෙලා තියෙනවා. සෙමිකන්ඩක්ටර්ස්, ඒ වගේම IC ට්‍රාන්සිස්ටර්, විශේෂයෙන්ම මේ ටච් ෆෝන් වලදී මේ ග්‍රැෆීන් පුදුම විදියට යොදවනවා. ඒ නිසා ග්‍රැෆීන් පිළිබඳව අපි ගැඹුරු අධ්‍යයනයක් කරන්න මම ඔබතුමාට කියනවා. විශේෂඥයින් විශ්වවිද්‍යාලවල ඉන්න ප්‍රාමාණික බුද්ධිමතුන් මේ සියලු දෙනා එකතු කරලා ලංකාවේ ග්‍රැෆීන්, ඒ වගේම අර එප්පාවල පොහොර නිධිය, ඒ වගේම පුල්මුඩේ ඛනිජ වැලි මේවා සම්බන්ධ ජාතික වැඩපිළිවෙළක්, ජාතික ප්‍රතිපත්තියක් හදන්න. මොකද මම කියෙව්වා ලිපියක් 2019 නොවැම්බර් මාසේ පළවෙනිදා විල් නිකෝල් ලියපු ලිපියක්. ඒකේ කියනවා ග්‍රැෆීන් ගැන ස්ට්‍රෝංගර් දෑන් ස්ටීල්, තිනර් දෑන් පේපර්, ග්‍රැෆීන් කුඩ් බි ද ෆියුචර් ඔෆ් ටෙක්නොලොජි කියලා ඒ ලිපිය තිබුණේ. ඒ කියන්නේ වාහනේ වලට වඩා ශක්තිමත්, කඩදාසියකට වඩා තුනී, ඒ වගේම තමයි ලෝකේ ශක්තිමත්ම කියන්නේ දියමන්ති, දියමන්ති වලටත් වඩා හාඩ්. මේ ග්‍රැෆීන් තමයි අපේ රටට ලොකු ආදායමක් උත්පාදනය කරන්න පුළුවන් යහැකි මාර්ගය. ඒ නිසා මම ඔබතුමාට කියනවා අරාබියට තෙල් වගේ, සමහර රටවල් වල රත්තරන් වගේ, අපිට ග්‍රැෆීන් කියන්නේ මහා මූල්‍ය ධනයක් උත්පාදනය කළ හැකි ස්ථානයක් අමතතුමනි. ඒ නිසා
කාලය අවසන් මතුමා
ග්‍රැෆීන්
ආශ්‍රිත
වගේම අනිකුත් අර ජාතියේ මහා සම්පත්තික
උත්පාදනය
කරගන්න ජාතික ප්‍රතිපත්තියක් හදන්න විද්වත් කමිටුවක් පත් කළ වැඩපිළක් කරන්න. ඒ කාරණේදී අපි ඔබතුමාට ලබා දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දෙන අතරේ විශේෂයෙන්ම මෙන්න මේ වාර්තා පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ග ඔබතුමත් වෙළඳැමතුමත් ඒකාබද්ධව ගනී කියලා මම ලොකු විශ්වාසයක් තියෙනවා.
විශ්වාස කරනවා. ස්තුතියි ඔබතුමාට. උද්‍යාන කිරිඳකොඩ මන්ත්‍රීතුමා විනාඩි 6යි.
ගරු කථානායකතුමනි, කර්මාන්ත අමාත්‍යංශයත් වෙළඳ අමාත්‍යංශයත් යන අමාත්‍යංශ දිත්තේ වැයශීර්ෂයන් සාකච්ඡාවට ගන්න අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් සහභාගී වෙන්න මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මූලිකව ස්තුතිවන්ත වෙමි. ඇත්තරම කර්මාන්ත අමාත්‍යංශයට අනුබද්ධිත රාජ්‍ය අමාත්‍යවරයා ලොහන් රත්නත් මෙතුමා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඒ අමාත්‍යංශය පිළිබඳ යම්කිසි කතිකාවතක් ගොඩනැගිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ස්වර්ණාභරණ සහ මැණික් ආශ්‍රිත නිෂ්පාදන ඇත්තරම මේ රටේ තියෙන අනාගත ආයෝජනයන් සඳහා විශේෂ වැදගත් ක්ෂේත්‍රයක් විදිහට අපි හඳුනාගෙන තියෙනවා. ඒ තුලින් මේ මැණික් මේ රටින් විදේශයන් අපනයනය කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ නැවත සලකා බලමින් ඒ මැණික් වලට වැටි වටිනාකමක් ලබා දෙමින් ස්වර්ණාභරණ කර්මාන්තය සමග ඒකාබද්ධ කරමින් ඒ මැණික් විදේශයන්ට විකිණීමෙන් අපනයනය කිරීමෙන් විශාල ආදායමක් ලබා ගත හැකි බව අප රජයක් විදිහට තහවුරු කළා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම පවතිනවා. මේ සම්බන්ධයෙන් තියෙන එකම වැදගත්කම තමයි මා දකින්නේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නිර්මාණ ශිල්පීගේ අඩුපාඩුවක් මේ රටේ පවතිනවා. ඇත්තරම විරකියාව සම්බන්ධයෙන් හැමදාම සාකච්ඡා කරන, විරකියාව සම්බන්ධයෙන් හැමදාම හඬන ජාතියක් විදිහට මම හිතන්නේ අලුත් ක්ෂේත්‍රයන් කෙරෙහි අපේ තරුණ ජනතාව යොමු කරවීම තමයි රජයක් විදිහට අපගේ වැදගත්කම විය යුත්තේ. ඒ අනුව වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් සෞභාග්‍ය දැක්ම තුළ විශේෂ අවධානයක් යොමු කරලා තියෙන වටපිටාවක මම හිතන්නේ මේ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් නිර්මාණකරුවන් බිහි කිරීම සඳහා අමාත්‍යංශයේ අවධානය විශේෂයෙන් යොමු විය යුතුයි. මෙම තරුණ නිර්මාණකරුවන් සඳහා ඔවුන්ගේ වෘත්තීය කුසලතාවයන් වර්ධනය කරමින් NVQ සහතික ලබා දෙමින් දේශීය අවශ්‍යතාවයන් මෙන්ම විදේශීය අවශ්‍යතාවයන් සපුරා ගත හැකියි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම කර්මාන්ත ඇමතිතුමනි, මහනුවර දිස්ත්‍රික්කයේ රාවේණික පිත්තල රිදී ලාක්ෂා කර්මාන්තකරුවන් සින්නෝ ඔවුන්ගේ ජීවිත දිහා බලපුවහම මේ කොවිඩ් වසංගතයත් එක්ක ඔවුන්ගේ වෙළඳපොළ අහිමිවීමත් තුළ සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීමත් එක්කම මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් සානුකම්පිතව බැලීමටත් මේ කොවිඩ් වසංගත කාලය අනාගත ආයෝජනයක් විදිහට භාවිතා කරන්නටත් අපි කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ කර්මාන්තකරුවන් ඔවුන්ගේ රැකියාවන් කිරීමේදී මුහුණ දෙන රෝගබාධ, ඒ වගේම අනතුරු, ඒ වගේම ඔවුන්ගේ විශ්‍රාම දිවේදී ඔවුන්ට තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් අමාත්‍යංශයක් විදිහට අපි සලකා බැල යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේ මේ සම්බන්ධයෙන් ඔවුන්ට සුදුසු රක්ෂණ ක්‍රමවේදයක්, ඒ වගේම ඔවුන්ට සුදුසු විශ්‍රාම වැටු ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අමාත්‍යංශයේ අවධානය යොමු යුතුයි. ඒ වගේම මම හිතන්නේ බුද්ධික පතෙන්න මැතිතුමා කතා කළා වගේ සම්පකාර ව්‍යාපාරය තමයි මේ රටේ ජනතාව වෙනුවෙන් අපි ගොඩනගන්න පුළුවන් හොඳම ව්‍යාපාරය කියලා මාත් විශ්වාස කරන්නේ. ඒ සඳහා ඇත්තටම රාජ්‍ය අමාත්‍යංශයක් අපි පිහිටවලා තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍යංශය තුළ සම්පකාර ව්‍යාපාරයේ ඉදිරි දැක්මට වැදගත් කටයුතු රාශියක් සිදුවීම පවතිනවා. ඒ වගේම අපි දන්නවා විදේශයන්හි ජර්මනියේ DZ බැංකු සමූහය, ඒ වගේම නව ශ්‍රීලන්තේ ෆොන්ටේරා ගෲප් එක, ඒ වගේම ඉන්දියාවේ අමුල් සමාගම වැනි සමූපකාර ව්‍යාපාරය පාදක කොටගෙන ඇති කරගත් ව්‍යාපාර තුලින් ලබා ගන්නා අත්දැකීම් තුලින් මේ රටේ සම්ප්‍රකාර ව්‍යාපාරය ඉදිරියට ගෙන යා හැකි. ඒ සඳහා යන ගමන තුල විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනය, ඒ වගේම අපේ අපනයන නිෂ්පාදනය, ඒ වගේම අපේ අලුතින් අමාත්‍යංශ තුනක් අපි ඇති කරා,
ඔබතුමාට තවත් විනාඩි දෙකයි.
ඒ වගේම මැටි පිටර බාණ්ඩ කර්මාන්ත, ඒ වගේම ස්වර්ණාභරණ කර්මාන්ත, මේ සියලුම කර්මාන්තවල නියැලෙන්න සම්පකාර ක්‍රමය තුලින් ඒකාබද්ධ කොටගෙන ඔවුන්ට අවශ්‍ය දැනුම ශක්තිය, ඔවුන්ට අවශ්‍ය තාක්ෂණය සියල්ලම ලබා දීමටත් ඒ තුලින් විදේශ වෙළඳපොළ ජය ගන්නටත් හැකියාව ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ලැබී ඇති සුළු කාල පරිච්ඡේදය තුළ මම හිතන්නේ පාරිභෝගික ආරක්ෂණය ගැන කටයුතු කතා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මක් නිසාද? ඒ මං හිතන්නේ මේ සමාජය තුළ විශේෂයෙන් කතිගාවත ලක්විය යුතු මාතෘකාවක්. නමුත් අඩු අවධානයක් අපි හැමදාම ලබා දෙන්නේ පාරිභෝගික ආරක්ෂණය කියන්නේ ජනතාවට පාරිභෝගිකයාට ගුණාත්මක බවින් යුතු සාධාරණ මිලකට ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත පැවැත්මට ගැළපෙන ආකාරයේ භාණ්ඩ ලබා දීම සඳහා පවත්නා වූ ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදය තුළ මේ රටේ සඳහා ගැළපෙන නීති පද්ධතිය තිබෙනවා. එනං අපි දකින්නේ නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු සහ ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්නා වූ සේවකයන්ගේ අඩුපාඩු. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අපි යොමු කළ යුතුයි. ඒ අවධානය යොමු කරන ගමන්ම අපි දන්නවා කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන තුළ ප්‍රමිතිකරණය පිළිබඳ විශේෂ අවධානයක් අපි යොමු කරන්න වෙනවා. ඒ ප්‍රමිතිකරණය නැති නිෂ්පාදන වෙළඳපොළට ඒමත් එක්කම ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ පනත භාවිතා කරලා කළ යුතු ක්‍රියාත්මක විය යුතු ආකාරයට ක්‍රියාත්මක වීමේ වගකීම තමයි අපේ අමාත්‍යංශයට තියෙන්නේ. වෙළඳ අමාත්‍යංශයේ විදිහට පාරිභෝගිකයන් වෙනුවෙන් ඒ කටයුතු කරන අවස්ථාවේදී ඒ නීති රීති සමූහයන් තුළ තියෙනා වූ යම් යම් අඩුපාඩු සකස් කළ යුතුයි කියලා මම නිර්දේශ කරනවා. ඇත්ත වශයෙන්ම සම්පකාර පනත තුළ මූල්‍ය ප්‍රවර්ධන යම් යම් ආයතන සම්පකාරයේ තුලින් රිංගලයි නීතිය තුලින් රිංගලා 1972 අංක 5 දරන පනතේ තියෙන හිස්තැන් වලින් රිංගලා ජනතාවගේ මුදල් අයුතු ලෙස ලබාගෙන ජනතාව අපහසුතාවයට පත් කරපු අවස්ථා
තියෙනවා.
සම්පකාර පනත සංශෝධනය කිරීමේ වගකීමත් මම හිතන්නේ වෙළඳ අමාත්‍යංශය තුල තියෙන අධිකරණ අමාත්‍යංශත් එක්ක එකතු වෙලා. ඒ වගේම මම හිතන්නේ බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි, මේ සෞභාග්‍ය දැක්ම තුල යන ගමනට ශක්තියක් වෙන්නට මේ අමාත්‍යංශ දෙකට, ඒ අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට හැකියාව ලැබේවී ප්‍රාර්ථනා කරමින් නවතින බොහොමත් ස්තුතියි.
ඔබට ස්තුතියි. ගරු කබීර් හර්ෂිම් මන්ත්‍රීතුමා විනාඩි 18යි.
ස්තුතියි සභාපතිතුමනි. විශේෂයෙන්ම වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යංශයේ වැසිශය ගැන කතා කිරීමට අවස්ථාව ලැබීම සතුටක්. අද බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මෙතන දැනට නොහිටියත් මං හිතන්නේ වෙළඳ ආර්ථික කර්මාන්ත ගැන හසල බුද්ධියක් දැනුමක් තියෙන අමාත්‍යවරයෙක් හැටියට එතුමාටවත් මං හිතනවා තේරුමක් නැතුව ඇති අද මේ ආණ්ඩුවේ තියෙන අර ඊනියා වියතුන්ගේ ප්‍රතිපත්ති චින්තනය කුමක්ද කියලා. මේ ප්‍රතිපත්ති වලින් යන දිශාව කුමක්ද කියන එක බන්දුල ගුණවර්ධන ඇමතිතුමාටවත් තේරුම් ගන්න පුළුවන් වෙලා ඇද්ද කියලා මට හිතා ගන්න බෑ. අර කොළඹ ඩිස්ත්‍රික්කයේ නියෝජනය කරන විමල් ඇමතිතුමා, කර්මාන්ත ඇමතිතුමා මෙතන ඉන්නවා. මට මතක් වුණා එතුමා ඡන්ද කාලේ වේදිකාවල් ගානේ එතුමා ලස්සනට මිනිස්සුන්ගේ හිත පුරවන්න කතා කරා. එතුමා කියපු දේවල් වචනෙන් වචනට සමහර ඒවා කියනවා නම් එතුමා කියවුවා ඒ කාලේ වියලි ආහාර, හාල් පරිප්පු, හාල් මැස්සෝ, කරවල, ලූණු, වියලි මිරිස්, සීනි සහන මිලට ලබා දීම සඳහා මාසික ජලබිල්පත සඳහා මාසිකව 15%ක සහනයක් දෙනවා. ඒ වගේම මාසික විදුලි පාරිභෝජන ඒකක 30%කට අඩු බිල්පතට 125%ක සහනයක් දෙනවා. රූපායන යන්ත්‍රයක්, ගෑස් ලිපක්, රයිස් කුකරයක් 125%ක අඩු මිලකට දෙනවා. ඒ වගේම දුරකථන බිලට ගහන බදු වලින් 50%ක් අඩු කරනවා.
ගරු කාර්ග සභා සභාපතිතුමනි, ඔබතුමාව මම කැති නිවැරදි කිරීමක් කරන්න ඕන. ඔය සියලු කාරණා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කාරණා ගත වෙලා තියෙන අවුරුද්දයි, තව අවුරුදු 4ක් අපිට අපේ ආණ්ඩුවට තියෙනවා. ඒ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කාරණා මම කිව්වා ඇරෙන්න, මම හිතලා කියපු කාරණා නෙවෙයි. ඒ ප්‍රතිපත්තිමය කාරණා ඉදිරි කාලය ඇතුළත අපේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න බැඳී ඉන්නවා.
සෞභාග්‍ය දැක්මේ තියෙන කාරණාවල් කියලා අවුරුද්දක් ගියා, තව අවුරුදු 3-4ක් තියෙනවා කරයි කියලා. හැබැයි ඒක නෙවෙයි ප්‍රශ්නය. රයිස් කුකරයට 125%ක සහනයක් දෙනවා කියපු එක රයිස් කුකරයක් ඕනේ නැහැ. රයිස් නැහැ. හාල් නැහැ. හාල් වලට 125 දෙන්නකො.
ඕකතමයි ප්‍රධාන ප්‍රශ්න හැබැයි මං ඊට වඩා වැදගත්දේ තමයි ගරු කතා සභාපත්තුමනි අපි මේ ආණ්ඩුව භාරගන්නකොට අපි 2015 අපට ආණ්ඩුව භාර දෙනකොට මෙන්න මේක තමයි මිල දර්ශනය. එතකොට අපට 2015 පරිප්පු මිල 160යි 2019 අපි නැවත ආණ්ඩුව භාර දෙනකොට පරිප්පු ₹110යි. හැබැයි අද අවුරුද්දක් ගිහිල්ලා සර්ගේ පාලනය යටතේ පරිප්පු කිලෝ එකක් ₹220යි. එදා සීනි 2015 අපි ආණ්ඩුව භාර ගන්නකොට 115යි 2019 අපි ආණ්ඩුව භාර දෙනකොට ₹100යි. අවුරුද්දක් ගිහිලා අද සර්ගේ ආණ්ඩුව යටතේ ₹125යි. එතකොට හාල් මැස්සො ගත්තම 2015 අපි ආණ්ඩුව භාර ගන්නකොට ₹650යි. හැබැයි 2019 භාර දෙනකොට ₹450යි. අද සර් අවුරුද්දෙන් පස්සේ දෙන දැන් තියෙනකොට ₹650යි. සමන්ටින් එක 240යි අපි භාර ගන්නකොට අපි 195 කරා. හැබැයි අද ₹270යි. ජාති අමතල කිව්ව ₹100ට දෙනවා කියලා. මේක තමයි ගැටලුව. ඒක පැත්තක තියන්න. අද වාර්තාගත වෙන විදියට හාල් වී අස්වැන්නක් තියෙන කාලය පරිච්ඡේදය තුළ හාල් ටික හරියට දී ගන්න බැරි ආණ්ඩුවක්. එතකොට ෆේල් ස්ටේට් කියන එක පුදුමයක් නෙවෙයි. මිනිස්සුන්ට පහසුකම් දෙන්න බැරි නම් නාඩු ₹110යි සම්බා 130යි කනගාටුයි. ලැජ්ජයි කියන්න. එතකොට මේක කනගාටුයි කියන්න. එතකොට වී අස්වැන්නක් තියෙද්දි අනිත් පැත්තෙන් සීනි නිෂ්පාදනය සීනි ගත්තම සභාපතිතුමනි සීනි වලට අය කරන ආනයන බද්ද ₹50කින් අඩු කරා. ₹50කින් අඩු කරා කියන්නේ කෝටි ගාණක් රාජ්‍ය ආදායමට පාඩු වෙනවා. හැබැයි සීනි 7කින්වත් අඩු වෙන්නේ නැහැ. එතකොට ඒ කෝටි ගාණ අඩු කරපු බද්ද කාගේ සාක්කුවටද යන්නේ? ඕක ප්‍රශ්නයක්. මිනිසුන්ට දෙන්නේ නැහැ මේ සාහන. තමන්ගේ මේ පශ්චාත් ධනේශ්වර සංවර්ධන මාදිලිය මොඩලේ අලුත් නව ධනේශ්වර පන්තියක් බිහි කරවලා ඔවුන්ට හම්බ කරන්න ක්‍රමවේදයක් හදලා තියෙනවා කියන එක තමයි අපට පැහැදිලිව පෙනී යන්නේ. සභාපතිතුමනි 1950 ගණන්වල කීර්තිමත් ආර්ථික විශේෂඥයන් වන සර් ජෝන් හික්ස් වගේම මහාචාර්ය ජෝන් රොබින්සන් කියන විශේෂ ආර්ථික විශේෂඥයන් දෙදෙනෙක් අපේ රටට ආවා. ආපු අවස්ථාවේදී මේ රටේ ආර්ථික ශක්ති සම්පන්න භාවය ගැන කතා කරා. ඒ ගැන වර්ණනා කරා. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ තුලම තමයි 1950 දශකවල ලී කෝන් යූ සිංගප්පූරු වල අගමැතිවරයා ලංකාවට ඇවිල්ලා මේ රටේ ආර්ථික ශක්ති සම්පන්න භාවය ගැන එතුමා ප්‍රකාශයක් කරලා ගියා. හැබැයි 1975 වෙනකොට මේ රටේ වෙළඳාම දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 50%කින් අඩු වෙලා තිබුණා. කනගාටුයි කියන්න. හැබැයි මේ 70 සිට 77 කාල පරිච්ඡේදයේ සංවෘත මොඩලය අනුගමනය කරමින් ඒක ෆේල් වුණා කියන එක කවුරුත් පිළිගන්නවා. හැබැයි 80-90 දශකය වෙනකොට මුළු ලෝකෙම මේ සංවෘත මොඩලය ලෝකෙම ෆේල් වුණා කියන එක අද හැම කෙනෙක්ම පිළිගන්නවා. තිරසාර ආර්ථික සංවර්ධන ගමනක් යන්න නම් රටේ සමාජ ආර්ථික පසුතලයට ගැලපෙන ඒ වගේම භූගෝලීය සාධක එකතු කරගෙන සබුද්ධික ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරලා තිබිය යුතුයි. හැබැයි දැන් අවුරුද්දක් ගෙවිලා ගිහිල්ලා මේ අවුරුද්ද තුළ එහෙම දෙයක් අපිට පේන්නේ නැහැ. මං අහගෙන හිටියා නාමල් රාජපක්ෂ ඇමතුමා කතා කරා විරකියාව ගැන. අවුරුදු 25කින් අවුරුදු 20ක් බලයේ හිටියේ ඒගොල්ලෝ. මේ රටේ විරයකියාව ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ඒකට උත්තරය තියෙන්නේ ඒගොල්ලන්ගේ අතේ. ඒ ප්‍රශ්නය ඇති කරේ ඒගොල්ලෝ. හැබැයි මේ පැහැදිලි ප්‍රතිපත්තියක් නැතුව වැඩ කරපු නිසා තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා සභාපතිතුමනි මම
ඔව් ඇමතුමා නාමල් ඇමතුමා
ඔබතුමා මේ දැන් බෝලේ පාස් කරන්නේ නැතුව ඔබතුමාලා හිටපු අවුරුදු 5 කරපුවා කියන්නේ ඔබතුමාලාගේ නායකයා තාවකාලික පත්තින්දිර ළමයි 2000ක් ගෙදර යවුවා. ඒක හරිද වැරදිද කියන්නකෝ. ඒක හරිද වැරදිද? උත්තරය දෙන්න. මට හරිද වැරදිද කියලා කියන්නකෝ. එහෙනම් අපි අපේ වැඩපිළිවෙල කරු සභාපතිතුමනි අපි කරනවා. අපි විරකියා ප්‍රතිශතය පල්ලයට ගේනවා. අපි රැකියා උත්පාදනය කරනවා.
ගැලවෙන්න දෙන්න උත්තරේ. බය වෙන්න එපා. හරි. සභාපතිතුමනි මේක දකින්නට ඇත්තේ මොවුන්ගේ ප්‍රතිපත්තියක් නැති නිසා මේක දකින්නට ඇත්තේ විටෙක ඔවුන් විසින්ම ජනතාව ඉදිරියේ රටේ සංවර්ධනයට ස්වාධිපත්‍යයට සහ ජාතික ආරක්ෂාවට අහිත කර යයි දේශපාලන වේදිකාවල් වල හංවඩු ගැසූ. ඒ වගේම වටපිටින් අහුලගත් ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති කීපයක් නිසි අවබෝධයකින් තොර පිළිගත් ක්‍රමවේදයකින් තොර අත්නොමතික ලෙස අද ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක තමයි ප්‍රශ්නය. කතා සභාපතිතුමනි ඒ තහවුරු කරන්න. මම නිකං කියන්න ඒවත් තහවුරු කරන්න. මම කරුණු කීපයක් කියන්න. එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය දේපල විකුණනවා කියලා අපට ඇඟිල්ල දික් කර චෝදනා කර පට්ටපල් බොරු. හැබැයි මේගොල්ලෝ මොකද කරේ? ආපු ගමන් මොකද කරේ? ගෝල් ෆේස් එකේ අක්කර 3ක් චීනයට විකුණන්නේ නැද්ද? අක්කර 3ක් විකේ නැද්ද? දැන් ගිය මාසය වෙනකොට වරාය ඇතුලේ තියෙන ඒ පර්යාන්තේ ECD පර්යාන්තේ ඉන්දියාවට දෙන්න යන්නේ නැද්ද? කනගාටුයි කියන්න කතා කර වෙන මොකක් හරි සෞභාග්‍ය දැක්මේ 13 වෙනි පිටුවේ මොකද්ද කියන්නේ? අපි මුදල් විසුද්ධිකරණය කරන්න ඉඩ දෙන්නේ නැහැයි කියලා. හැබැයි අයවැය කතාවේ ජනාධිපතිතුමා ගාවේ කතාවේ මොකද්ද කියන්නේ? හොරසල්ලි පිටරට තියෙන හොරසල්ලි ගේන්න සුද්ධ කරන්න අපි දෙනවා බදු සමාවක් පොදු සමාවක්. මේවා මේ වගේ කතාවල් කියන කිසිම ප්‍රතිපත්ති සංගතභාවයක්
සභාපතිතුමනි මේ ගරු ඇමතිතුමනි කරුණාකරලා මේ පාර්ලිමේන්තුව නොමග යවන්න එපා. ඔබතුමා පට්ටපල් බොරු කියන්නේ. කියපු ඔක්කොම බොරු. මේ පරණ තැටියම රෝල් කරලා ඇස්සු වෙන්න එපා. කොහෙද කිව්වේ කළු සල්ලි සුදු කරන දෙනවා කියලා? කොහෙද තියන්නේ මුදල් විසඳු කරන දෙනවා කියලා? කොහෙද තියන්නේ ගරු ඇමතිතුමා ඔබතුමා උගත් බුද්ධිමත් ඇමතිවරයෙක් මෝඩෙක් වගේ හැසිරෙන්න එපා කරු සභාවේ.
මේගොල්ලෝ කටයුතු කරගෙන යනවා. මේ දවස්වල මම දැක්කා රූපවාහිනියේ මුරුපවයිනේ කියනවා කේලිය රමුක්කල ඇමතුම අපි ණය ගන්නෙ නැහැ, අපි විදේශ ආයෝජන ගේන්න යනවා කියලා. ඉතාල හොඳයි, විදේශ ආයෝජන ගේන්න පුරුවන් නම් හොඳයි. හැබැයි ඒකට අවශ්‍ය පසුබිම ජාත්‍යන්තරයතු වල විශ්වාසය දිනා ගන්නට හැකියාව ලැබුණාද? සංවෘත ආර්ථිකයක් ගැන එක පැත්තකින් කතා කරනවා, විදේශ ආයෝජකයන් ගේනවා කියලා අනිත් පැත්තෙන් කියනවා. විදේශ ආයෝජකයන් ගේනවා නම් එයාලට බදු සහන දෙන්න, එයාලගේ අමුද්‍රව්‍ය ආනයනය කිරීමට සහන දෙන්න, ඒගොල්ලන්ගේ ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන රටවල් වලට අපනයනය කරනකොට ඒ රටවල් වලින් භාණ්ඩ මේ රටට ගේන්න ඒ හැකියාව රෙසිප්‍රොසිටි තියෙන්න ඕන. හැබැයි ඒ කිසි දෙයක් නැහැ. ගරු සභාපතිතුමනි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ ජාත්‍යන්තර විශ්වාසය දිනාගෙන තියනවාද කියලා මම අහන්න කැමතියි. අවුරුද්දක් ගිහිල්ලා අවුරුද්දක් ඇතුළත මේ රටට ආයෝජනය ගේන්න පුළුවන් වුණාද? මම කියන්නම්,
ගරු ඇමතිතුමා JDB එකේ තිබෙන සියලුම වතු තමුන්නාංශයේ ඥාතිවරුන්ට දුන්නද නැද්ද?
ගෝහන් රත්නත් ඇමතිතුමනි, ඔබතුමා ලයිස්තුව අරගෙන ඇවිල්ලා මගේ දීපු ඥාතින්ගේ නම් ලයිස්තුම දෙන්න, මං ඒකට උත්තර දෙන්නම්. හරිද? ඒක මං දෙන්නම්, මං බය නැහැ ඒවට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලේ ආයෝජන ආවද කියලා ඇහුවා. මං කියන්න, මම ඛනිජ තෙල් බලශක්ති අමාත්‍යවරයා හිටියට හිටියා. අපේ කාල පරිච්ඡේදය තුළ ලෝකේ ලොකුම ටෝටල් කියන ෆ්‍රෙන්ච් කම්පනිය, ඉක්විනෝ කියන නොයිසියන් සංගමය, ශ්‍රී ලංකා මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වභාවික වායු නිදි ගවේෂණය කිරීම සඳහා ඒගොල්ලන්ගේ වියදමෙන් ජොයින්ට් ස්ටඩි එකක් කරන්න ගෙනාවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ඒ ලොකු කොම්පනි දෙකම අත්සන් කරලා අයින් වෙලා ගියා. මේ රටේ වැඩ කරන්න බෑ කියලා අයින් වෙලා ගියා. මේක තමයි යථාර්ථය.
ඕනාවල්ලවත්තුමා,
ඔබතුමා දැන් කණිජල ඇමතිවරයා විදියට හිටියා කියලා ප්‍රකාශ කරා. මේ පොඩි දැනක් පැහැදිලි කිරීමක් ඔබතුමාට හොඳ දෙයක්. අර හම්බන්තොට මුල් ගල් දීපු රිෆයින්ඩ් එකට මොකද වුනේ?
ඔබතුමා කතා කර.
මම කිසිම දෙයක් කරුණු නැතුව කියන්නේ නැහැ. ඇමතිතුමා වාඩි වෙලා ඉන්න, ඒකට උත්තරේ මම තා පොඩ්ඩකින් මගේ කතාවේ තියෙනවා. ගරු සභාපතිතුමනි, 20 වෙනි සංශෝධනය ගෙනාවට පසුව ප්‍රජාතන්ත්‍රවාදයට පහින් ගැව්වා. අද මේ රටේ විදේශිකයන් මෙහෙට ආයෝජනය කරන්න විශ්වාසයක් ඇති කරලා නැහැ. සිරකරුවන්ව ආරක්ෂා කරන්න බැරි රටක විදේශිකයන් නෙයිද? ඊළඟට ඉන්න විමල් වීරවංශ ඇමතිතුමා, හර්මාන්ත ඇමති සුද්දෙක් දැක්කම උණ හැදෙනවා. එතුමා ගාවට ආයෝජකෙක්
ඇමතිතුමා.
ගරු ඇමතිතුමා සිරකරුවන් ගැන තමුන්නාසේට මොකද දැනගන්න ඕනේ?
හරි, පැහැදිලි.
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා කියනවා. කොහෙද ජාත්‍යන්තරයෙන් මෙහාට ආයෝජනය කරන්න දෙන්නේ මේ වගේ අය මේ රටේ මේ ඇමතිකම් කරනකොට? ගරු සභාපතිතුමනි, අපේ රජය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘති රටට නොගැලපෙන ඒවා මැතිවරණ සමයේදී, ඒ වගේම අපේ රජය කාලයේදී මොරහඬ දුන්නා හැමතැනම. හැබැයි දැන් පැන පැන ඒවම තමන්ගේ ඒවා කියලා ඒවට අයිතිවාසිකම් කියන්න අද උත්සාහ කරනවා. මතක ඇති මේගොල්ලන්ට මං කියන්නම්, හම්බන්තොට වරාය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චීන සමාගමක් අතර සිදු කරන රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයේ ගිවිසුම් රටට සහ ජාතික ආරක්ෂාවට අතිශයින්ම අහිතකර බවත්, ඒවා බලයට පැමිණ සැනින් ඒ අවලංගු කරන බවත් ප්‍රකාශ කරා. විටින් විට ප්‍රකාශ කරා. මෙතන ඉන්න ඇමතිවරු ප්‍රකාශ කරා. හැබැයි ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහින් ඒ විදේශ ගමනේ විදේශ මාධ්‍ය
සමත්තුමා
ඇයි මට කතා කරන්නේ?
අපි අහන්නේ උත්තර දෙන්න නේවා.
හරි.
ඔබතුමා දැන් මේ ඔය හම්බන්තොට කිවිසුම ගැන කියනවා. ඒකේ අවශ්‍ය වෙනස්කම් කරන්න අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන්නේ. ඔබතුමාල ඔය කියපු රටට හානි කර දේවල් වෙනස් කරන්න අපි සාකච්ඡා කරා. විතරක් අපි වෙනස් කරනවා. හැබැයි ඔබතුමාල ඒ කාලේ මොකද කරේ? කිවිසුම හම්බන්තොට වරා
අපි අත්සන් කරපු කිවිසුම ඒක රටට අහිත කරනවා කියලා අවලංගු කරනවා කියව බලයට ආපු ගමන් අවුරුද්දයි තාම බැරි වෙලා තියෙනවා. ජනාධිපතිතුමා ඉන්දියාවට ගිය ගමන විදේශ මාධ්‍ය හරහා ප්‍රකාශයකුත් කරා ඒව අවලංගු කරන්න අනිවාර්යයෙන්ම කරනවා කියලා. හැබැයි එහෙම කියපු ජනාධිපතිවරයා මේ වෙනකොට එයා රටට අහිත කර නොවන ව්‍යාපාරික කිවිසුමක් වඩ ප්‍රසිද්ධියෙන් ඔක පිළිගෙන තියෙනවා. දැන් ජනාධිපතිතුමා ඒක පිළිගෙන තියෙනවා. ඒක අවලංගු කරන්නේ නැහැ කියලා. මේක පුදුම වැඩක්. බලයට එන්න කියපු දේවල් අද කරන්න. ඒක තමයි කුවකකම කියන්නේ. කෙලින්ම කුවකකම. එදා ඔබ පෙළපාලි ගිය එදෝවා උද්ඝෝෂණ කරපු එද අපේ රජය විසින් ආරම්භ කරපු විශේෂ ආර්ථික සංවර්ධන කලාපය සදන් ඉකනොමික් සෝන් එක
ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙතුමා මගේ නම සඳහන් කළා. දෙවනගල පන්සලේ හාමුදුරුවෝ කියනවා ඒ පන්සලට අයිති ඉඩම් අත්තරෝමතිකව අයිති කරගන්න තමුන්වහන්සේගේ සහෝදරයව යව්වා, සල්ලි දෙන්න කිව්වා, පගාව දෙන්න හැදුවා. ඒ දෙවනගල පුදු
ඔබතුමා කතා කරන්න.
ගරු සභාපතිතුමනි, කෑගල්ල ප්‍රදේශයේ මිනිස්සු දන්නවා මගේ දෙමව්පියන්ගේ ඉඩම්වල තමයි නැව්ගල විහාරය හදලා තියෙන්නේ. මගේ දෙමව්පියෝ දීපු ඉඩම්වල තමයි දොඩන්දෙනිය පන්සල හදලා තියෙන්නේ. මට ඒවා කියන්න එන්න එපා. නිකන් ඕන් නැති කතා කියන්න එන්න එපා. මං ගැන බෞද්ධයෝ දන්නවා. ඒ නිසා ඔය පිස්සු කතා කියන්න එන්න එපා. ගරු සභාපතිතුමනි, එදා ඔබ පෙළපාලි ගිහිල්ලා අපේ සදන් ඉකනොමික් සෝන් එක විශේෂ ආර්ථික සංවර්ධන කලාපයට විරෝධය පළ කරා. හැබැයි අපේ රජය විසින් දැන් මම ඔබතුමාට කියන්නම් ඩොලර් බිලියන 14ක ආයෝජනයක් සහිත ආරම්භ කිරීමට BOI එක්ක සමග ගිවිසුම් අත්සන් කරපු තෙල් පිරිපහදුව සහ ඊට ආශ්‍රිත 100%ක අපනයනය සඳහා වෙන්ව මේ තෙල් පිරිපහදුවට සහ ඊට ආශ්‍රිතව කර්මාන්ත වෙනුවට අද මේ ආණ්ඩුවේ හිතමිත්‍ර ව්‍යත්මග ඥාති හිතමිත්‍ර ඔක්කොමලා දැන් විවිධ ව්‍යාපෘති මේ සංවර්ධන කලාපය තුළ ස්ථාපනය කිරීමට තමන්
ඔබතුමනේ පට්ටපල් බොරු කියන්නේ මේ සභාව නොගම යවන්න ඉඳ තියන්න එපා. මේ තනිකර බොරු කියන්නේ ඩොර බිලියන 14ක කොහෙදනේ ඔයාලා කිවිසුමක් අස්සන් කරලා තියෙන්නේ. අකර
බලයි කුවකකම ආණ්ඩුව ඒ දවස්වල මේකට විරුද්ධ වුණා. දැන් අපි ආරම්භ කරපු ඒ වෙළඳ කලාපය තුල දැන් ඒ කර්මාන්ත වලට ගිහිල්ලා ජග් ගන්න බලනවා. හරි ලැජ්ජයි කියන්න. මේක තමයි ඇත්ත. ගරු සභාපතිතුමනි, තව පැත්තකින් බලන්න අහගෙන ඉන්නකෝ. ඇයි බයද සභාපතිතුමනි? තව පැත්තකින් බලන්න. වෙළඳ කිවිසුම්
ඔබතුමාට විනාඩි දෙකයි
තව.
විනාඩි දෙකයි
තියෙනවා. ඒ වෙළඳ කිවිසුම් වලට කොච්චර විරුද්ධ වුණාද? ඒ වෙළඳ කිවිසුම් වලට තදින්ම විරුද්ධ වුණා. හැබැයි ඒ අත්සන් කරපු වෙළඳ කිවිසුම් ගැන මම කියන්න කැමති. මේ අහගෙන ඉන්න. අපි වෙළඳ කිවිසුම්
කතා කරන්න දෙන්න.
ඔව්.
කරුණාකර තුමාට කතා කරන්න
දෙන්න. කරන්න ගියාම
පොඩි වෙලාවක්
තුමාට විරුද්ධ වුණා.
විනාඩි දෙකක්.
ඔබතුමන්ලට මතක ඇති සභාපතිතුමනි, සිංගප්පූරුවත් එක්ක අත්සන් කරපු ජාත්‍යන්තර නිදාස් වෙළඳ කිවිසුමට මා පාරට බැහැලා විමල් වීරවංශලා තොයිලයක් නැටුවා මේවට විරුද්ධ වෙනවා කියලා. හැබැයි දැන් අවුරුද්දයි ලැජ්ජයි බලයට ඇවිල්ලා එක වචනයක් කතා.
ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ මෙතුමන්ලගේ ආණ්ඩුව තමයි සිංගප්පූරුවෙන් කුණු ගෙනාවේ. මේ රටට කුණුවා ගෙනාවේ. කුණු ගෙනල්ලා ගොඩ ගහුවේ. මේ රටට කුණු ගෙනල්ලා ගොඩ ගහපු තක්කඩි ටික එනවා දැන් මට
කතා කරන්න. ඔබතුමාට විනාඩියයි.
සිංගප්පූර් වෙළඳ කිවිසුමට විරෝධතාවය පළ කරා. ඒකේ තියෙනවා ප්‍රතිපාදන ඕන වෙලාවක ඕනම රටකට මාස 3ක් දැනුම් දීමත් කරලා අවලංගු කරන්න පුළුවන්. දැන් අවුරුද්ද කියලා ඒ අවලංගු කරන්නේ නැත්තේ. දැන් ඕක පිළිඅරගෙන ඉන්න සද්දයක් නැ ලැජ්ජ නැ. ඕක තමයි කුවකකම. ඒ කිවිසුම අත්සන් කරනකොට කෑ ගැව්වා. දැන් කියනවා ඒක හොඳයි කියලා. ගරු සභාපතිතුමනි, 1977 කාල පරිච්ඡේදය තුළ ආනයන ආදේශන ප්‍රතිපත්තියක් ලංකාව තුළ ක්‍රියාත්මක කරා. ඔක අසාධාරණ 77න් පසු අපි ආරම්භ කරා විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමය. ඒ විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමය ආරම්භ කෙරුවම අපිට දැඩි ලෙස විවේචනය කරා. අපිට විවෘත වෙළඳපොළ ක්‍රමය දැඩි ලෙස විවේචනය කරා. මේ රටේ දේශීය ආර්ථිකයට ලොකු බලපෑමක් සිදු වෙනවා. දේශීය කර්මාන්තවල ලොකු බලපෑමක් සිදු වෙනවා කියලා දැඩි විවේචනයක් කරලා කිව්වා. හැබැයි ඒක මිත්‍යාවක් පමණයි.
ඒක
මම ඉවර කරනවා.
ඉවර කරන්න.
ඒක මිත්‍යාවක් පමණයි. මොකද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ 77න් පසුව නව ආර්ථික විප්ලවයක් තුළින් දේශීය කෘෂිකර්මයට නව ජීවියක් ලබා
දුන්නා.
අපි විවෘත ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කෙරුවාද දේශීය කර්මාන්තය දේශීය කෘෂිකර්මය ආරක්ෂා කරා. මම ඒක සංඛ්‍යා ලේඛනාත්මකව මේ සභාවේ දාවුරු කරන්න කැමතියි.
ඔව් සංගිධායතුමා.
මේ ආණ්ඩු පක්ෂ වේලාවෙන් මම ගන්නෙ ආණ්ඩු පක්ෂෙන් එලයි. මම ඔබතුමාගේ අහනවා හම්බන්තොට වරාය ඔබතුමාලා දුන්නානේ ඒ මුදල් වලට මොකද උනේ? හරි ජාතික අපරාධයක් කරුවේ.
කාලය අවසන්. අවසන් කරන්න.
ඔබතුමනි ඒවා පාවිච්චි කරා. ඔය සල්ලි පාවිච්චි කරා. පොඩ වාඩි වෙන්නකෝ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ කැලෑවක ක්‍රිකට් ක්‍රීඩා අංගණයක් හැදුවා. මත්තල ගුවන්තොටුපළේ ගුවන් යානා එන්නේ ගුවන්තොටුපළක්
හැදුවා.
ඇවුනදී වරායක් හැදුවා. ඔය ණය ටික අපි ගෙව්වේ ඔය සල්ලි
වලට. අවසන්.
ඔවුන් නාස්ති කරපු ණය ටික ගෙව්වා. ගරු
ඔව් අමාත්‍යතුමා නමස්කාරන්න. කාලය අවසන්.
76 වනතුරු ශ්‍රී ලංකාවේ සාර
නිෂ්පාදනය
108
කින් අඩු වෙලා දයාශ්‍රී ජයසේකර මහත්තයතුමා ඔබතුමායි කතාව. දයාශ්‍රී ජයසේකර මහත්තයතුමා ඉවරයි.
අරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ කබීර් රසින් මැතිතුමාගේ සම්ප්‍රප්පලාප වලින් පිරිච්ච බේගල් වලින් පිරිච්ච ඒ අමිහිරි කතාවට පස්සේ මට කතා කරන්න ලැබීම ගැන මං කනගාටු වෙන එක පැත්තෙන්. මොකද හේතුව එතුමා සාමාන්‍යයෙන් මේ හොඳ කතාවක් කරන කෙනෙක්. අද තනිකර මං හිතන්නේ මේ එතකොට මං කියනවා ඉගෙන ගන්න කියලා අර බුද්ධික පතිරණ මාත්‍යාගෙන්. බුද්ධික පතිරණ මැතිතුමා ඉතාම හොඳ කතාවක් කරා. මොකද මේ අමාත්‍යංශයට වැදගත් වෙන ගැළපෙන කතාවක් නෑ. මට කතා කරන්න දෙන්නේ නෑ. මම කතා කරන්න දෙන්නේ නෑ. ඒ නිසා මම කියන්න කැමති බොහොම පැහැදිලිව මේ
පොළොන් නෑ මේ හිටපු ජනාධිපතිතුමා ඉන්න නිසා මම අහන්න කැමති මොරගහ කන්ද ව්‍යාපෘති
හිටපු ජනාධිපතිතුමා කතා කරන්න දෙන්න. කතා කරන්න අමාත්‍යතුමා.
මොකද කියන්නේ? මොකද ඇහෙන්නේ? හරි මම කියන්න කැමති පොඩ කතා කරන්න දෙන්න. මම කියන්නම් මට කතා කරන්න දෙන්න. මේ දැන් මොකද වෙලාදීන්? කිසි ගැටලුවක් නෑ. හරි දේවල් අපි හරි කියලා පිළිගන්නවා. මතක තියාගන්න. වැරදි දේවල් අපි කැබිනට් එකේ ඉන්නකොට ඔය කවිරසින් මැතිතුමා දන්නවා. එයා ලංකාවේකට ඉදිරිපත් කරපු ප්ලේන් ටික ආපහු කැන්සල් කරන ගිවිසුම එතුමා දන්නේ නැහැ. එතුමා මෙතන අපිට දුන්නා ලිපියක්. ඒ කිසිම දෙයක් එතුමාට කියලා නැහැයි කියලා. එතුමාව සම්බන්ධ කරගෙන නැහැ. එතුමාව අමාත්‍යංශයට සම්බන්ධ කරගෙන නැහැ. ඒක සම්පූර්ණ තීන්දුව ගත්තේ මුදල් අමාත්‍යංශයේ. මතක තියාගන්න. හරි දේවල් අපි හරි විදියට ආණ්ඩුව ඇතුළත කතා කරා. බැරි දෙනා අපි එළියට ආවා. මතක තියාගන්න. ඒක නිසා ඒ කතාව මම කියන්න ඕනේ. මොකද හේතුව? අද කබීර් රසින් මැතිතුමාෙන් මම අහන්නම්. එතුමාෙන් අහන්න පුළුවන් ඕන්නම්. එතුමාගෙන් ඇහුවත් කියයි එතුමා ඒ කෝටි ගණන් බිලියන ගණක් පාඩු වෙච්ච රටට එයා ලංකා ප්ලේන් ගත ගිවිසුම අවශ්‍ය කරන්න එතුමාගෙන් වචනයක් අත හුවද කියලා අහන්න. එතුමා කියයි නැහැ කියලා. නෑ මට ඒක අදාළ නැහැ. මම ඔබතුමාගෙන් අහන්නේ ගෞරවයෙන් ආන්නේ කබීර් රසින් මැතිතුමා
ඔබතුමා දන්නේ විශේෂ බාර ඇමති විදියට ඔබතුමාගේ වචනයක්වත් ගන්න නැතුව තමයි එදා මේ ගුවන් යානාට ආපහු දෙන්න තීරණයක් ගත රටට පාඩු වෙන විදියට. ඒ නිසා මතක තියාගන්න හරි දේවල් වලට හරි විදියටත් වැරදි දේවල් වලට වැරදි විදියටත් අපි ඒවට පෙනී සිටින සූදානම් නැහැ. ඒ නිසා මම මේ කතාව කරන්නම් මූලික වශයෙන් අද මම සන්තෝෂ වෙනවා අද බතික් කර්මාන්තය පිළිබඳව ඒ වගේම දේශීය අත්‍යන්ත රෙදිපිලි ඒ වගේම දේශීය ඇඟලුම් පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා විදියට මට පැවරලා තියෙන රාජකාරී තුල අපි ප්‍රශ්න ගණනාවක් අඳුරගත්තා. බතික් කර්මාන්තය තුල අපි දකින ප්‍රශ්න ගණනාවක් අපිට තිබෙනවා. විශේෂයෙන්ම ලංකාවේ අවුරුදු ගානක ඉඳලා පැවතුන මේ ව්‍යාපාරය පිළිබඳව කිසිදු තොරතුරක් මේ රටේ අපිට එකතු කරගන්න බැරිලා තිබුණු තත්ත්වයක් තිබුණේ. ඒ නිසා අද අපි දැන් ඉතාම ක්‍රමානුකූලව මේ සියලුම බතික් කර්මාන්ත කරුවන්ගේ නම් ටික නිෂ්පාදකයන් ටික ඔවුන්ගේ කැපැසිටි එක නැත්තම් කොයිතරම් ප්‍රමාණයක් ඔවුන් කරනවද කියන එක එකතු කරමින් යනවා. අපි ඒ අවශ්‍ය ටික ඉක්මනින් සකස් කරගෙන පස්සේ ලංකාවේ බතික් නිෂ්පාදන පිළිබඳව නිවැරදි තොරතුරු දත්ත ටිකක් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා මූලික වශයෙන්. දෙවනුව අපි ඔවුන් එක්ක කතා කරපුවම අපිට දැකපු කාරණා ගණනාවක් තිබුණා. ප්‍රශ්න ගණනාවක් විශේෂයෙන්ම ඔවුන්ට තිබුණ ප්‍රශ්නයක් තමයි අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වන වැඩපිළිවෙළක් ඔවුන්ට තිබුණේ නැහැ. පරිසර වලින් තිබිච්ච පරිසර හානිය නිසා ඔවුන්ට විශාල අර්බුද ඇවිල්ලා තිබුණා. අපි ඒකට දැන් වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ලබන අවුරුද්දේ අපි ඒ පොදු පහසුකම් මධ්‍යස්ථාන 50ක් ඇති කරන්න ලංකාව පුරාම අවශ්‍ය කරන මුදල් ටික අපි වෙන් කරගත්තා. ඒ අනුව අපි ඒකට විස්තුමත් දෙන වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ඩයිසා රෙදි විශේෂයෙන්ම අද මේ ඉල්ලුමත් එක්ක මේ බතික් කර්මාන්තය පිළිබඳ විශාල ඉල්ලුමක් ඇවිල්ලා තිබුණා. ඒ නිසා විශේෂයෙන්ම ඩයි වල ගණන් විශාල වශයෙන් ඉහළ ගියා මේ කොවිඩ් අර්බුදයත් එක්ක. මම ඊයේ ගෑනලා කතා කරුවා අපි ලංකාවට ඩයි ගන්නේ දේවි ආයතනයත් එක්ක ඔවුන් 100%ක විතර ප්‍රමාණයක් දැනට ඔවුන්ට කරන්න පුළුවන් විදියට අඩු කරන්න තීරණය කළා තිබෙනවා. ඒ වගේම ඉදිරියේ ඔවුන්ට ගන්න පුළුවන් උපරිම පියවර ගන්නවයි කියන එකත් මේ අවස්ථාවේ අපි මතක් කරන්න කැමතියි. ඒ වගේම මේ තියෙන මොනොපොලි එක නැත්තම් තනි ඒකාධිකාරිය නැති කිරීම සඳහා විශේෂයෙන්ම ලක්සල සරුසල ආයතනත් එක්ක සම්බන්ධ කරලා දීප ව්‍යාප්තව මේ රටේ බතික් කර්මාන්ත කරුවන්ට අවශ්‍ය කරන ඩයිසා රෙදි විශේෂයෙන් රෙදි වලත් මේ තත්ත්වය තිබෙන්නේ. එය නැති කිරීම සඳහා අපි වැඩපිළිවෙළ සකස් කරනවා. ඒ වගේම ලංකාවේ මේ ඩිසයින්ස් වල නැත්තම් මේ තිබෙන සිත්තම් වල තියෙන ප්‍රශ්නය අපි ඉවර කිරීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ අපි ලංකාවේ අපේ තියෙන ඩිසයින් සෙන්ටර් එකත් එක්ක කතා කරලා අපි වැඩපිළිවෙළ දැන් සකස් කරලා තිබෙනවා. ඒ වගේම අද වෙළඳපළ විශාල අඩුවක් තිබෙනවා. මම හිතන්නේ අපේ බුද්ධිකපදින මැතිතුමා කිව්වා මාතර ප්‍රදේශයේ තියෙන විශාලම සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය කරන වැඩපිළිවෙළ වුන් බතික් කර්මාන්තය දීලා තිබුණා. නමුත් අද එය කඩාවැටලා තිබෙනවා. අපි ඒ සඳහා ඉතාම ඉක්මනින් ඒ ප්‍රදේශවලට ගිහිල්ලා වුන් සමග සාකච්ඡා කරලා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ බතික් කර්මාන්තය නියලා යන අයට අඩුම තරමේ ලංකාවේ 4 දෙනයි තියෙන NVQ සර්ටිෆිකේට් එක තියෙන අය අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ සියලුම බතික් කර්මාන්ත කරුවන්ට අවශ්‍ය කරන සර්ටිෆිකේට් එක දීලා ඔවුන්ට අලුත් කර්මාන්ත වලට ඉදිරිපත් වෙන අයට ණය පහසුකම් ටික ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. ඒ විතරක් නෙමෙයි ලබන අවුරුද්දේ හැම ප්‍රාදේශීයකම් කොට්ටාසයකම බතික් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා අපි මුදල් වෙන් කරගෙන තිබෙනවා. ඒ සඳහා අපි අවශ්‍ය කරන ක්‍රියාමාර්ගය ගන්න සූදානම් කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම අත්‍යන්ත පේශකර්මය ගැන ගත්තොත් විශේෂයෙන්ම බලය බෙදීමත් එක්ක අත්‍යන්ත පේශකර්මය ජාතික පේශකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉවතට ගියා. ඒ නිසා අද පළාත් සභාවල තමයි මේක තියෙන්නේ. ඒ නිසා පළාත් සභාවලට අද මුදල් නැහැ මේවට ලබා දෙන්න. නමුත් ඊටාම ක්‍රමානුකූලව වුණත් ඊටාම අඩුවෙන් වැඩපිළිවෙලක් තමයි මේකට සකස් කරලා තියෙන්නේ. ඒ නිසා සමස්ත අපි ඉස්සර තිබුණ අපේ ගමේ රෙදි ඉස්කෝලේදී පිච්චේ තත්වය කඩාගෙන වැටලා විශාල ප්‍රමාණයක් හැම ගමකම වැහිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දැනට අපි තොරතුරු එකතු කරමින් යනවා. අපි අපේ මන්ත්‍රීතුමන්ලට ඉල්ලීමක් කරා ඒ සම්බන්ධව අපිට තියෙන තොරතුරු ටික දෙන්න කියලා. ඒ වගේම අපේ පළාත් අධ්‍යක්ෂතුමන්ලා හරහා සියලු තොරතුරු ටික අරගෙන අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් මේ වැහිලා තියෙන සියලුම ආයතන නැවත ශක්තිමත් ස්ථාපිත කරන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. මේකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් නියෝජක කඳනායකතුමනි මේකට යොමු වෙන්නේ නැත්තේ මොකද රුපියල් 8000ක් විතර සාමාන්‍ය මාසයකට දීලා මේ අය පුරුදු පුහුණු කරනවා. නමුත් අපි උදාහරණයක් ගත්තොත් කුරුණෑර දිස්ත්‍රික්කයේ ගිය අවුරුදු 190 දෙනෙක් පුහුණු කරත් 40යි මේකේ නැවත වැඩට ආවේ. මොකද හේතුව ඔවුන්ට ආපහු නැවත ආපුවම එන්න තියෙන දවසට එක මීටරයකට රුපියල් 120යි මේ අයට ගෙවන්නේ. ඒ නිසා මේ අයට දිරි දීමනාවක් ගෙවලා තවත් ශක්තිමත් කරන්න ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා වගේම අනාගතේ ඒ පුරුදු කරන සියලු අයට අත්‍යන්ත මැෂිම ගන්න ලැබලා දින මේක කොටේජ් ඉන්ඩස්ට්‍රි එකක් විදියට අපේ ගත්තොත් අපිට මරදමුණේ වගේ ප්‍රදේශවල විශාල ව්‍යාප්තියක් තියෙනවා අපේ ආදරණීය මුස්ලිම් සහෝදරවරු විශාල වැඩ කොටසක් කරගෙන යනවා එහි ඒ වගේ මඩකලප ප්‍රදේශෙත් විශාල ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබෙන්නේ ඔවුන් ගෙවල් වල මේක කිරීමත් එක්ක ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා කොටේජ් ඉන්ඩස්ට්‍රි එකක් විදියට මේ ශක්තිමත් කරන්න ඒ වගේම නූල් වර්ග ලබා දීම සඳහා අපි සලුසලනලා දැන් සාකච්ඡා කරගෙන යනවා ඒ සඳහා අපි අවශ්‍ය කරන කඩු දුරේක කරනවා විතරක් නෙමෙයි මේ වැඩපිල්ල හදාගෙන වැඩ වියන වැඩපිල්ල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන මූලික කොටස යාන්ත්‍රීකරණය කරන වැඩපිල්ල ඒ කියන්නේ විශේෂයෙන්ම වෝප යන්ත්‍රයත් ඒ වගේම වයින්ඩින් යන්ත්‍රයත් අපි ලබා දීම සඳහා හැම ආසනයක් තුළම අපි ක්‍රියාමාර්ගයක් ගන්නවා පොදු ස්ථානයක් හදලා මේ ටික හදාගන්න මේ බොබින් එක නැත්තම් අර හදන නූල හදාගන්න පුළුවන් වැඩපිල්ල සකස් කරන්න මම ස්තුති වෙනවා අපේ අධිකරු ජනාධිපතිතුමාට ගරු අග්‍රාමාත්‍යතුමාටත් කැබිනට් මණ්ඩලයටත් විශේෂයෙන්ම අපේ විමල් විරංස ඇමතිතුමාටත් විශේෂයෙන් මේ අවුරුද්දේ අපි දහම් පාසල් වලට අවශ්‍ය කරන සාරි 76000 මෙච්චර කාලයක් අවුරුදු ගණනක් පිටරටින් ගෙනාපු සාරි ටික අද අපි ලංකාවේ අපේ දේශීය නිෂ්පාදකයන් හරහා වියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ඒකට අපි ගත්ත පියවර නිසා අද ග්‍රාමීය මට්ටමේ ඉන්න සියලුම විවිම් කරන අහිංසක දුප්පත් මිනිස්සුන්ට අලුත් ආදායමක් අලුත් වගකීමක් අලුත් බලාපොරොත්තුවක් ඇවිල්ලා තිබෙනවා මේ ක්‍රියාදාමය එක්ක. ඒ වගේම මම කියන්න කැමතියි විවල් විරංශ මැතිතුමා දලසලාපිරිව මැතිතුමාත් එදා මේ ආණ්ඩුව පටන් ගන්නකොට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව තුල ලංකාවේ පාසල් නිලැඳුම් ටික හදාගන්න පුළුවන් වැඩපිළිවෙල අපි සකස් කරා. ඒ අනුව අපි ඒකට අනුමැතිය අරගත්තා. ඒ අනුව අපිට අද පුළුවන්කම ලැබිලා තියෙනවා පාසල් නිලැඳුම් ටික දේශීය නිෂ්පාදකයන්ට ලබලා දීලා වැඩපිළිවෙල සකස් කරන්න. මේ අවුරුද්ද යම් යම් ප්‍රශ්න තිබුණත් ලබන අවුරුද්ද අනිවාර්යෙන් හැම පාසල් නිලැඳුමක්ම කලට වේලාවට දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න අපි අවශ්‍ය කරන කටයුතු ටික සකස් කරලා තියෙනවා. ඊළඟ අපි හමුදාවේ සහ පොලිසිය අවශ්‍ය කරන නිලැඳුම් ටික පිටරටින් ගේන එක නතර කළා. ලංකාව ඇතුළේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන කඩු දිරික් කරන විතරක් නෙමෙයි ඊළඟට අපි ලංකාවේ දේශීය හෝටල් කර්මාන්තයේ තියෙන සියලුම නිෂ්පාදන ටික දේශීය අත්‍යන්තර රෙදිපිලිවලින් දේශීය නිෂ්පාදන ලෙස දේශීය වශයෙන් නිෂ්පාදනය කරන තුවාවලින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන අර බෙඩ් ෂීට්ස් වලින් හදන්න පුළුවන් වැඩපිළිවෙල අපි සකස් කරනවා පිටරටින් ගෙන එක සම්පූර්ණයෙන් නවත්තන්න පුළුවන් වාතාවරණය අපි හදන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම විශේෂයෙන්ම අද විශේෂයෙන් දේශීය ඇඟලුම් කර්මාන්තය ගත්තොත් අපිට ඒකේ විශාල ප්‍රශ්න ගණනාවක් අපි දැක්ක පහුගිය කාලේ. මොකද හේතුව මේ අවුරුද්ද විතරක් මම ඔබතුමාට කියන්නම් 2019 වසරේ පමණක් අපි ඩොලර් මිලියන 1877ක ලංකාවට ගියලා තියෙනවා මේ නිමි ඇඳුම්. ඒ විතරක් නෙමෙයි මුදල් වලින් ගත්තොත් මිලියන 347245ක මුදලක් අපි පිටරටට යවලා තියෙනවා ලංකාවේ මේ නිෂ්පාදන අපි හදාගන්නේ නැතුව. ඒ විතරක් නෙමෙයි 2020 එය US ඩොලර් මිලියන 1457ක් ලංකාවට විවිධ රටවල් වලින් චීනෙන් ඒ වගේම හොංකොං වලින් බැංකොක් වලින් මේ ගේන අපි අඳින මේ ඇඳුම් ටික ලංකාව තුළ නිෂ්පාදනය කරගන්නේ නැතුව අපි අද ඩොලර් මිලියන 1457ක් නැත්තම් මිලියන වලින් 269545ක් අති විශාල මුදලක් ලංකාවෙන් පිටරටට ගිහිල්ලා තියෙනවා. මේක නතර කර ගැනීම සඳහා
විනාඩි 2යි.
අපි ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු ටික ලෑස්ති කරන පුළුවන් තරම් ඉක්මනින් අපි ඒ සඳහා වැඩපිළිවෙල සකස් කරා. ඒ අනුව විවල් විරංශ මැතිතුමත් අපි ඔක්කොම සාකච්ඡා කරලා ලබන අප්‍රේල් පළවෙනිදා ඉඳලා ලංකාවට ඒ විදේශ නිමියඳුම් ගේන එක සීමා කිරීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි සකස් කරන එකට අවශ්‍ය කරන ඉහළ ටැක්ස් එකක් ලබා ගහලා ඒකට අපි යම් අධෛර්යමත් කිරීමක් කරන ගමන් ලංකාවේ දේශීය ව්‍යාපාරිකයන්ට අපි කියනවා අලුතෙන් කර්මාන්තශාල ඇති කරන්න ලංකාවට අවශ්‍ය කරන ඇඳුම් ටික අපිට මහා ගන්න පුළුවන් ඒ ස්ටයිල්ස් වලට අපිට මහා ගන්න පුළුවන් අපිට පිටරට වලින් හැමදාම මේ ඇඳුම් ටික ගෙනල්ලා ලංකාවේ අඳින්න උවමනා නැහැ රට ඇතුලේ දේවල් සිය රට දේ සිරි සැප දේ කියන සංකල්පය අනුව අපි අලුත් ක්‍රමවේදයකට මේක අරගෙන යමුයි කියන එක මම විශේෂයෙන් ප්‍රකාශ කරන්න කැමතියි ඊට අමතරව විශේෂයෙන්ම ඊළඟට අපි සලුසලසා ලක්සල අපි අලුතෙන් වැඩපිළිවෙල සකස් කරලා දිනවා ලෝකයේ හැම තැනකම ෆ්‍රැන්චයිස් ෂොප්ස් හදන්න අපි එංගලන්තේ වුණත් ඊළඟට ඇමරිකාවේ වුණත් විවිධ රටවල් වලින් අපිට දැන් ඉල්ලනවා ලංකාවේ ඇඳුම් ටික ලංකාවේ බඩු ටික අපිට පිටරට විකුණන්න අපිට අවස්ථාව දෙන්න කියලා. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි සකස් කරනවා. ඒ වගේම ලබන ජනවාරි පළවෙනිදා ඉඳලා ලංකාවේ සියලුම රාජ්‍ය සේවකයන්ගෙන් මම ගෞරවයෙන් ඉල්ලන්න කැමතියි බතික්කෝ අත්‍යන්ත රෙදි වලින් සකස් කරන ලද ඇඳුමක් ජනවාරි පළවෙනිදා ඉඳලා අඳින්න ලෑස් වෙන්න සියලු දෙනාගෙන් ගෞරවණීය ඉල්ලීමක් කරන්න මේක නිර්දේශයක් නැත්නම් මේක ඉල්ලීමක් පමණයි කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඒකට අවශ්‍ය කරන වැඩ පිළිවෙල අපි දැන් සකස් කරනවා. අඳින්න ඕන ඇඳුම් මොනවාද, ගන්න තියෙන තැන් මොනවාද, මේ පිළිබඳව අපි රාජ්‍ය සේවකයන් දැනුවත් කරන වැඩ පිළිවෙලකට අපි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි උත්සවත් එක්ක අපි විශාල වැඩ කොටසක් පටන් ගත්තා. ලංකාවේ සිවුරු 40,000ක් අපි පිටරටින් ගේනවා. ලංකාවට අවශ්‍ය කරන අපි අපේ හදාගන්න තියෙන අපි ගිහිල්ලා අපේ ගෞරවනීය ස්වාමින්වන්දන වහන්සේලාට බාර දෙන අටපිරිකර ලංකාවේ පිටරටින් ගියලා තමයි හදන්නේ. අද අපි ලංකාවේම වැඩ පිළිලා සකස් කරලා තිනවා. පාත්‍රයේ ඉඳලා හදන්න පුළුවන් වැඩ පිළිලා සකස් කරන්න. අපි ඉතාම ඉක්මනින් අපේම කියන අටපිරිකරක් හදාගන්න වැඩ පිළිලට අපි යනවා. තව විනාඩියක් මට දෙන්න. මේ ක්‍රියාදාමය තුළ පණුපේවි මේ වැඩ පිළිලා පටන් ගත්ත ලංකාවේ පළවෙනි වතාවට අවුරුදු ගණනාවකට පස්සේ රාජ්‍ය කඩන මහෞත්සව අධික ජනාධිපතිතුමාගෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් අපි ක්‍රියාත්මක කරා. ඒ වගේම විශේෂයෙන්ම නත්තල අපි සමරන වැඩපිළිවෙළ ඉතාම චාම් නත්තල් උත්සවයක් සමරන්න අපි වැඩපිළිවෙළ සකස් කළ දිනවා. විශේෂයෙන්ම කාදිනල් උතුමාණන් එක්ක අපි සාකච්ඡා කරා. ලබන 25 වෙනිදා රාත්‍රියේ ඒ පවත්වන දේව මෙහෙයන්වලදී ලංකාවේ හදාගත්ත කෝට් එක නැත්නම් ලංකාවේ හදාගත්ත ක්ලෝක් එක අඳින පුළුවන් වැඩපිළිවෙළක් අපි සකස් කරන්න. ජනවාරි 1 වෙනිදා අපි අර වැඩපිළිවෙළ, පෙබරවාරි 4 වෙනිදා ලංකාවේ නිෂ්පාදනය කරපු සිංහ කොඩියක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ හැම ගෙදරකම ලෙල දෙනවා නම් අපේ රටේ මිනිස්සු විදියට අපිට ශක්තිමත් වෙන්න ඕන අන්න ඒකයි. මේ පෞගිය ඉතිහාසෙ පිටරටින් ගෙනාපු කොඩිවල තිබුණා විවිධ දේවල්. මම දැක්ක අරින් ප්‍රාන්ත මැතිතුමා අපිට යම් දෝෂාරෝපණයක් කළා කියලා මම ඒකට කනගාටු වෙන්නේ නැහැ. ඒ චීන කොඩිවල තිබිච්ච වැරදි ඒවා ගැන කවුරුත් කතා කරුවේ නැහැ. හැබැයි ලංකාවේ මිනිහෙක් මේක හදපුවාම තමයි මේකට විරුද්ධව කතා කරේ. ඒ නිසා මම කියන්න කැමතියි රට ගැන ආදරේ තියෙන මිනිස්සු විදියට අපි දේශීයත්වය අගය කරලා වැඩ කරන්න කටයුතු කරමු කියන එකත් ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. විශේෂයෙන්ම අවසාන වශයෙන් අපේ අමාත්‍යංශ ලේකම්තුමිය ඇතුළු සියලුම ආදරණීය නිලධාරී තුමන්ලා තුමියන්ලා අපේ අමාත්‍යංශයේ සියලුම නිලධාරී ඒ වගේම අපේ සභාපතිතුමාලා ඇතුළු සියලු දෙනාටත් මගේ හදවතින් ස්තුතිවන්ත වෙමින් අපේ විවල් විරංශ මැතිතුමා ඇතුළු අපේ සියලුම රාජ්‍ය අමාත්‍යංශ අපේ
ස්තුති අමාත්‍යතුමා
සියලු දෙනාට මගේ ගෞරවය පුද කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරමි.
ස්තුති. ඕඩර් ප්ලීස්. දිවා බෝඩ් එක සඳහා දහවල් 1 දක්වා කාර්ය සභාවේ කටයුතු අත්හිටුණු ලැබේ.